Hyundai Saab. අද දිනය 2023 වසරේ 9 වෙනි මාසේ 29 වෙනිදා බිනර පුර පසළොස්වක පොහෝ දවස වස්සාන සමයේ බිනර්පුර පසළොස්වක පොහෝ දවසේ සුවිශේෂී වැදගත්කම බවට පත්වන්නේ විශේෂයෙන්ම කාන්තා විමුක්තිය ලැබුණු දවස හැටියට කාන්තාවන්ටත් මේ ශාසන ප්‍රතිලාභය ලැබිච්ච දිනය හැටියට මහා ප්‍රජාපති ගෝතමීගේ බලවත් ඉල්ලීම මත ආනන්ද හාමුදුරුවන්ගේ උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ගේ දැඩි ඉල්ලීම මත ප්‍රායෝගික හේතුන් මත බුදුරජාණන් වහන්සේ වාර කීපයක්ම ප්‍රතික්ෂේප කරලා මේ පැවිද්ද කියන එක කාන්තාවන්ට සිදු කළ නොහැකි ඒක හරිම දුෂ්කරයි මේ කාලේ වගේ නෙමේ ඒ කාලේ හරිම දුෂ්කර ජීවිත තිබුණේ කාන්තාවකට පිරිමියෙක් වගේ පවතින්න පුළුවන් කමක් නෑ ප්‍රායෝගික ඇත්ත පිළිගන්නවනේ නේද මහමගේ යන්න ගහක් මුල නිදාගන්න පිරිමියෙකුට වගේ ඇවතුම් පැවතුම් සිද්ධ කරන්න කාන්තාවකට ලේසි නෑ ඒගොල්ලන්ට සොහොන් පිටනෙටනක ඉන්න බෑ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දුෂ්කරතාවේ දරාගන්න බෑ ඔබට කියලා තමයි මේ පැවිද්ද ප්‍රතික්ෂේප කළා. එහෙත් බලවත් ඉල්ලීමක් මත තමයි ගරු ධර්ම 8ක් පනවලා භික්ෂූන් ඇසුරේම අවවාද අනුශාසනා ලබා ගන්න හැටියට මතක් කරලා බුදුරජාණන් වහන්සේ පැවිද්ද ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ කාන්තා විමුක්තිය ලැබුණු අද දවස ඒ කාන්තාවන්ට ලැබිච්ච ශාසන ප්‍රතිලාභයක් හැටියට අගය කරන්න පුළුවන් සිහිපත් කරන්න පුළුවන් උතුම් දවසක් හැටියට අපි සිහිපත් කරනවා. ඒ වගේම මෙවර කඨින මහා පුණ්‍ය ඔස්සවේ සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයේ පවත්වමින් කටයුතු කරනු ලබන්නේ පින්වත් ධර්මසිරි ප්‍රතාප්සෙන් මහතා සහ දීපාණී නානයක්කාර පින්වත් මහත්මිය එම පවුල පින්නතුණු සහ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම අපි සිහි කටයුතුයි අපි සියලු දෙනාම මේ කැපවීමක් කරලා තමයි මේ බොහෝ දවසේ මේ සහ සම්බන්ධ වෙලා ඉන්නේ. දායකත්වයේ දරන පින්නතුණුත් විශාල මිල මුදල් වියදම් කරලා කටයුතු කරනවා. ඔය පින්නතුණුත් යාන වාහන වලින් දුර බැහැර ඉඳලා මග ගෙවාගෙන පැමිණෙනවා. අපිත් මේ ආයතන සුද්ධ පවිත්‍ර කරලා ඒ කටයුතු සංවිධානය කරවලා ලොකු සංවිධානයක් සැකස්මක් ඇති කරගන්නවා. සියල් එකතු වුණාම සියල් විශාල කැපකිරීමක් විශාල මුදල්මය වැය කිරීමක් සිද්ධ වෙලා තමයි මේ පැය කීපයක කාලය ගත වෙන්නේ. ඒ නිසා මේ කාලය හරි වටිනවා කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම අපි සිහි කටයුතුයි බොහොම නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව ශාසනාලයෙන් යුක්තව මේ ධර්ම ශාලා මණ්ඩපය තනිවම ගොඩනගලා එම පවුල පින්නතුන් තනිවම ගොඩනගලා තුන් මාසයක් වැනි කාලයක් ඇතුළතදී මුල් ගල තියලා සම්පූර්ණයෙන් හදලා ශාසනයට පූජා කළ පින්වත් චන්දන තිස්සේරා මැතිතුමන් ශාමලේ තිස්සේරායම මැතිනිය හිදුවා දරුවන් හැම දෙනාටම දෛනිකව සෑම භාවනා වැඩසටහනකදීම පින් වැඩෙන ආශිර්වාදය ලැබිය යුතු ලැබෙන්න ඕන මහත්ඵල මහානිසංස ලැබෙන මේ ධර්මශාලා පූජාව සිද්ධ කරලා තියෙනවා. පින්වත් චන්දන තිසේරා මැතිතුමන්ටත් ශාම්ලේ තිසේරා මැතිණියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ දෙපළ බලාපොරොත්තු වුණා දෙපාර්ශවයේම ජන්මාන්තරගත වෙන්නට යෙදුණු දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා පිණිස උපහාර පිණිස එයත්තන්ගේ භවගමන සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලාද අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි, අපි අද දවසේහි පොහෝ දවසේ පෙහෙවත් සමාදන් වීම තුල අපි මේ භාවනා වැඩ කටයුත්ත ආරම්භ කරමු. ශාසන ධර්මයේ පාවිච්චි වෙලා තියෙන්නේ සිල් සමාදන් වෙනවා කියන වචනේ නෙමෙයි. සීල ව්‍යාපාරයක් කරනවා කියලා ඒක එහෙම ව්‍යාපාරයක් එහෙම නෙමෙයි. පෙහෙවත් සමාදන් වෙනවා කියන එක තමයි ශාසනයේ භාවිතාව තිබිලා තියෙන්නේ. මොකද්ද මේ පෙහෙවත? සත්‍ය අවබෝධය වෙනුවෙන් පේවි වාසය කරනවා. පේ වෙනවා කියලා කියන්නේ ඒ සඳහාම කැප වෙනවා. පැහැදිලි නේද පින්නතුනි? එහෙමනම් බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලා වෙනුවෙන්, උතුම් ශ්‍රී සද්ධර්මය වෙනුවෙන්, ආර්ය මහා සංඝ රත්නය වෙනුවෙන්, සද්ධර්මය වෙනුවෙන්, ජීවිත අවබෝධය වෙනුවෙන් මෙතැන් සිට අද දවස පුරාවටම මම පේවි වාසය කරමි කියලා අදිෂ්ඨාන කරගන්න. එවිට පින්නතුනි අර ගිහි ගෙදර හිටපු ගිහි ගඳ නැති වෙලා ඒ ආර්ය ශ්‍රාවකයන් තුල පැවතිය යුතු ගුණධර්ම තමා තුල වැඩෙන්න පටන් ගන්නවා. අර ගිහි මානසිකත්වය, ගෙදර තියෙන පුතජන මානසිකත්වය අයින් වෙලා ගිහිල්ලා හැමදේම චේතනාව. දැන් ඔබ කල්පනා කරන්න, තාමත් ඔබ ඉන්නේ ගෙදරද නැත්නම් තුරුණුවන්ට ජීවිතේ පූජා කරන ලද පේවි වාසය කරන තැනකද ඉන්නේ කියලා බලන්න. දැන් ඔබේ හිතත් වචනයත් කයත් බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේ උදෙසාම පූජා කරමි, පූජාම වේවා කියලා පූජා කරන්න. ඊට පස්සේ පින්නතුනි, ඔබට ඕන විදියට හිතන්න බෑ, මට ඕන විදියට හිතන්න බෑ, කතා කරන්න බෑ. දැන් පූජා කරලායි තියෙන්නේ. දැන් බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේ කෙනෙකුට දකින්න පුළුවන් විදියට හිතන්න ඕන, කතා කරන්න ඕන, පවතින්න ඕන. ධර්මයට ගැළපෙන විදියට හිතන්න ඕන, කතා කරන්න ඕන, පවතින්න ඕන. පැහැදිලිනේ? මේ පූජා කළාට පස්සේ බුද්ධ පූජාව වුණත් අවසරයකින් තොරව ගන්න බෑනේ නේ. ඒකයි පූජාවක් කියලා කියන්නේ. පූජාවක් කළාට පස්සේ ඒ පූජාවට තමයි අයිති වෙන්නේ. එහෙමනම් තමන්ගේ සිත, කය, වචනේ පූජා කළා කියලා කියන්නේ තමන්ගෙන් නිදහස් කළා සම්පූර්ණ ධර්මයට හසුරවන්න බාර දීමක් වගේ. ධම්ම ජීවිනෝ, ධාර්මික ජීවිතයක් එතන පවත්ව ගන්න, මමත්වයේ පැවැත්මක් නැතුව. පින්නතුනේ, මේ කතාව සුළුපටු කතාවක් නොවේ. මේ කතාව ඉතාම වැදගත් කතාවක්. අපි ඇත්තටම අපේ සිත, කය, වචනය කියන තුන්දොර සැබවින්ම ආත්මයෙන්ම යථාවාදීවම තථාකාරීවම පූජා කළා නම් ඔබේ ඒසනේන්ම ආර්ය භූමියට පත් වෙනවා. ඒසබ් බොරුවට කියන පූජ කරන්නේ නැහනේ. සැබෑ ලෙසම ඔබ මේ සිත, කය, වචනේ තුන්දර බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේට පූජා කළා නම් ඔබ ඒ වෙලෙම ආර්ය භූමියට පත් වෙනවා. මොකද හේතුව? මේ වචනය මම මගේ ආත්මයේ කොට පවතින ආ වූ දෙයක්. ඒක බිඳලා තමයි පූජ කරන්න පුළුවන්. මේ සිත මම මගේ ආත්මයකට පවතිනා වූ දෙයක්. එහෙමනම් පූජ කරනවා නම් ඒ සම්බන්ධතාවයේ කඩලා තමයි ඔබට පූජ කරන්න වෙන්නේ. පැහැදිලිනේ? ඒ වගේම මෙම ශරීරය සහ ඉඳුරන් මම මගේ ආත්මය කරගත් දෙයක්. ඔබ පූජා කරනවා නම් ඒ මම මගේ ආත්මය කරගත් ස්වභාවයෙන් බිඳලා තමයි පූජා කරන්න වෙන්නේ. ඉතින් ඔබ ඇත්තටම එහෙම පූජා කරන්න ලෑස්තිද? සූදානම්ද? එහෙම නැත්නම් පින්නතුනේ ඒ දක්වා තාම අවබෝධය නැගුණේ නැද්ද? තාම මෙතන ඇසක් මට හිමි, කනක් නාසයක් දිවස් ශරීරයක් මට හිමි, මේ මම වෙමි, මේ මගේ ආත්මය වෙමි කියන හැඟීම, ඒ සංකල්පය, ඒ සංවේදීතාවද තාම ඔබ තුල ගලාගෙන යන්නේ. ඇයි අපිට මේ ආකාරයෙන් පූජාවක් කරලා නිදහස් වෙන්න කියලා කියන්නේ? මිනිස්සුෝ දන්නේ නැහැ පින්තුනේ, ඔය ආකාරයෙන් ගොඩගසාගෙන තියෙන්නේ, උසුලාගෙන තියෙන්නේ දුක් සමුදායක් කියලා. සිත කය වචනේ කියන්නේ දුක් සමුදායක්ද සැප සමුදායක්ද? දුක් සමුදායක්. ප්‍රශ්න ඇති වුණා නම් ඇති වුණේ වචනේ නිසා. දුක් ඇති වුණා නම් ඇති වුණේ සිත නිසා. රෝග පීඩා වේදනා සියල්ල ලැබුණා නම් ලැබුණේ කය නිසා. එහෙමනම් සිත කය වචනේ කියන්නේ ඊටාම මිහිරි සොඳුරු චමත්කාර දෙයක් එහෙම නොවේ, මහා දුක් ගොඩක්. මේක පූජ කරන්න ලැබෙනවා නම්, මේක අත්හරින්න ලැබෙනවා නම් ඒක වාග්යක්. නමුත් පින්නතුනේ අනවබෝධිත මිනිසා මේක අත්හරින්නේ නැහැ. හිඟන්න වුණත් හිඟන්නගේ පොල් කට්ට තදින් අල්ල ගන්නවා වගේ මේ පුහුදුන් සත්වයා මේ සිත කය වචනේ තදින් අල්ලගෙන ඉන්නේ, උපාදාන කරගෙන ඉන්නේ. ඇස මගේ, ඇසට ග්‍රහණය වෙන දේ මගේ කියලා හිතනවා. විඥානයේ මගේ, විඥාණයට ග්‍රහණය වෙන දේ මගේ කියලා හිතනවා. සිත මගේ, සිතට ඇතිවන වේදනා මගේ කියලා හිතාගෙන ඉන්නවා. ඒවා උපාදාන වශයෙන් ගන්නවා. ප්‍රියයි, මනාපයි, කාන්තයි, එමත් නැත්නම් අමනාපයි කියලා හෝ ගන්නවා. ප්‍රියයි, මනාපයි, කාන්තයි කියලා ගත්තත්, අප්‍රියයි, අමනාපයි, අකාන්තයි කියලා ගත්තත් දෙකම එකයි. බුදුහාමුදුරුවන්ට අවශ්‍ය කරේ ප්‍රියයි, මනාපයි, කාන්තයි කියන එක ගන්න එක නතර කළා, අප්‍රියයි, අමනාපයි, අකාන්තයි කියලා ගන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේට උමනා කරේ විඥානේ නිරෝධ කරන්න, සංඥාව නිරෝධ කරන්න, නාම රූප නිරෝධ කරන්න, සලායතන නිරෝධ කරන්න, කාලය ඉක්මවන්න, ඉඳුරන් ඉක්මවන්න පින්නතුනේ. සූත්‍ර ධර්ම වල කියවගෙන යද්දී ගොඩක් පැහැදිලි වෙන දෙයක් තමයි පිටුතුනේ වැඩිපුරම පෙන්වන්නේ මේ ඇලීම සම්බන්ධයෙන් විතරයි. ටිකක් කලාතුරකින් තමයි ලියවිලා තියෙන්නේ මේකේ කෙලවර ගැටීමත් අයින් කළ යුතුයි කියලා වචනය බොහොම ලාවට තමයි තියෙන්නේ. ඉතින් අපේ උදවිය අර ඒක නිසාම ඇලීම විතරක් දුරු කරගන්නවා. හැබැයි ඒ ඇලීම දුරු කරගන්නේ ගැටීම මුල් කරගෙන. ගැටීම මුල් කරගෙන ඇලීම දුරු කරනවා. ඊට පස්සේ හැම මොහොතකම ගැටුණු සිතෙන් තමයි වාසය කරන්නේ. නේද? බෞද්ධයෝ හැටියට සාමාන්‍යයෙන් වැඩියෙන්ම ගැටීමෙන් වාසය කරන කට්ටියනේ. ගැටෙන්න හරි කැමති. ගැටෙන්න මුකුත්ම කාරණයක් නැත්තම් කාගේ හරි දෙයක් තියෙන සම්පතක් දිනුවක් හරි දැකලා හිතින් ගැටෙන්න පුළුවන්. ඕවා ඔච්චර මොකටද කියලා වගේ ගැටීමක් හරි හට ගන්නවා. ඒක තමයි හැටි. ඒක යා දන්නේ නැහැ. ඒක ඉරිසියාවට අයිති වෙනවා, ඒවා නරක සිතිවිලි වලට අයිති වෙනවා කියලා ඒක දන්නේ නැහැ. එයා හිතනවා ඒක බුද්ධාගමයි කියලා. තේරුණා නේද? ඒක හිතන ඊට පස්සේ ගැටෙන එක තමයි බුද්ධාගම කියලා හිතනවා. අන්න ඒක තමයි ලංකිකයන්ට වෙච්ච වැරැද්ද. දැන් මෙතන ඉන්න පින්නතුන් එහෙම හිතනවද? කවුරු හරි කෙනෙක් කෝටියක් වටින ඔරලෝසුවක් බැඳලා ඉන්නවා. ඉතින් අපිට හිතෙනවා මොකටද වෙලාව බලන්න නේද? ඕක කොහොමද බඳින්නේ? ඉතින් ඕක රුපියල් 100ට 200ටත් තියෙන එකක් අතේ බැඳ ගන්න බැරිය කියලා අපි හිතනවා. මේ කන නැති මිනිස්සු ඉන්නවා, ටොයිලට් නැති මිනිස්සු ඉන්නවා, මේ මිනිස්සුන්ට දීලා ඔච්චර එකක් මොකටද කියලා හිතනවා. ඒ මිනිස්සු ඉන්නේ පින්නතුන ඒ කර්මය ඒ මිනිස්සු ගෙවන්නේ. ඒ මිනිස්සු ඒ කලමනාකරණය නැති නිසා, උගත්කම නැති නිසා, ඉගෙන ගත්තේ නැති නිසා, හරියට කැපවීම කරපු නැති නිසා, ජීවිතේ උනන්දුවක් නැති නිසා තමයි මේ මිනිස්සු ඒ තත්ත්වයේ ජීවත් වෙන්නේ. ඒ මිනිස්සයා ඒ දේ අරගෙන තියෙන්නේ බොහෝම වෙහෙස මහන්සි වෙලා, කැපවීම වෙලා, නිදි මරලා, නිර්මාණශීලී වෙලා, ගොඩාක් මහන්සි වෙලා. එතකොට අපිට අයිතියක් තියෙනවද අර යගේ අර ඔරලෝසුවට මොනවා හරි කියන්න? අපිට අයිතියක් නැහනේ. ඒ මිනිස්සයාත් මහන්සි වෙලානේ. පරම්පරාවේ ඉඳලම බොහෝ මහන්සි වෙලා තමයි ඒක අරගෙන තියෙන්නේ. ඔරලෝසු ඔච්චර එකක් ඕන, රුපියල් 1000ක එකක් බැඳහම මදිය, කෝටියක එකක් බඳින්නේ කියලා නේද? නෑ, අපිට අයිතියක් නෑ. ඔය ගැටුණු හිත, ඔය සම්ප්‍රදාය සාධාරණයි කියලා ඔබේ හිතේ තාම හිතන් ඉන්නවනම් ඒක පින්නතුනේ ඉරිසියාවක්, ඒක ගැටීමක්, ඒක ධර්ම විරෝධී තත්ත්වයක්. පින්නතුනේ කෙනෙක්ගේ සම්පත් දැකලා, කෙනෙක්ගේ දියුණුව දැකලා කෙනෙක් ඇති කරගන්න අර වගේ පාතමික අදහස්, අකුසල චේතනාවක් කියලා දකින්න ඕන. ඒක ගැන විශේෂයෙන් මතක් කළේ පින්නතුනේ ඕක බොහොම සාධාරණ දෙයක් කියලා හිතනවා අපේ අය. ඒක බුද්ධාගමයි කියලා හිතනවා. සෙරප්පු නැතුව හාමුදුරුගෙන පාරේ පිච්චි පිච්චි යනවනම් ඒක බුද්ධාගමයි කියලා හිතනවා. තේරෙනා නේද? ඔයගොල්ලෝ ආසයි නේද හාමුදුරු සෙරප්පු නැතුව පාරේ යනව දකින්න? ආසයිනේ. හාමුදුරු රුදේ පාන්දර තෙමි තෙමි හරි ගේට්ටුව ඉස්සරහවිල්ලා ඉන්නවනම් පින්න පාත නේද? ඒකත් හරි ආසයි. ඒක බුද්ධාගමයි කියලා හිතනවා. ඒව තමයි පින්නතුනේ පටු සිතුවිලි, පටු ආකල්ප. ඒව නැති කරගන්න ඒවා ආශ්‍රයෙන් එන්නේ පින්නතුනේ අකුසල දාම, අකුසල සිතුවිලි එන්නේ. ඒ නිසා ඇලීම හා සමානවම ගැටීම නිවනට බාධාවක්. ඇලීම හා සමානවම ගැටීම නිවනට බාධාවක්. ඒ නිසා ප්‍රිය වූ මනාප වූ දේ අත්හරින්නේ අප්‍රිය අමනාප පිළිකුල් සහගත ක්‍රමයකට නෙමේ බුද්ධ ශාසනේ. පිළිකුල් සහගත විදියට ඒක අත්හරින්න ගියොත් පින්නතුනේ ඒක විඥාණය තුල තවත් දෙයක් රැස් කරගත්තා වෙනවා. ඒ නිසා කිසිම දෙයක් රැස් කර නොගෙනම අත්හරින්න. සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුකයි, සියලු සංස්කාර අනාත්මයි. අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් අත්හල යුතුයද? උපාදාන කළ යුතුයද? අත්හල යුතුයි, දුරු කළ යුතුයි. පින්නතුනේ අත්හල යුතු දෙයක්, දුරු කළ යුතු දෙයක් ඇයි අල්ලගෙන ඉන්නේ? ඇයි උපාදාන කරගෙන ඉන්නේ? මනසින් කියලා තමන්ගේ මනසින් හොයන්න, මේක ශරීරයෙන් හොයන්න යන්න එපා. ශරීරයෙන් හොයන්න ගියොත් එහෙම නිගණ්ඨනාත පුත්ත කෙනෙක් වෙනවාමයි. මනසින් මේක හොයන්න ගියොත් එයා අරිහත්ත්වයට පත් වෙනවාමයි. පැහැදිලි නේද? ශරීරයෙන් හොයන්න ගියොත් එහෙම නොයෙකුත් දේවල් අතෑරගෙන ගියොත් එහෙම අවසානයේ ඇඳිවතත් අතෑරලා නිගණ්ඨ කෙනෙක් වෙනවා. යම් මනසින් හොයන්න ගියොත් පින්නතුනේ ආධ්‍යාත්මය තුළින් සම්පූර්ණයෙන්ම සියල්ලගෙන් නිදහස් වූ ලෝකෝත්තර ඥානය ලෝකෝත්තර සිත පහළ කරගත් ආර්ය භූමියට පත් වෙනවා. ඒ නිසා සම්මුති පරමාර්ථ දෙක පටලවා ගන්නේ නැතුව සම්මුති ස්වરૂපයේ සම්මුති සාධාරණත්වය හා යුක්තිය තුල ජීවත් වෙන්න, ඒ වගේම පරමාර්ථය තුල 100%ක් යථාවාදී විද්‍යාව සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පිළිකුල් කරේ නැහැ, ප්‍රතික්ෂේප කරේ නැහැ, මේ ලෝකෙ ප්‍රශංසා කළෙත් නැහැ, අගය කළෙත් නැහැ. පින්නතුනේ මේ පිළිකුල් කිරීම මිනිසා හදාගත් දෙයක්, මේ ප්‍රශංසා කිරීම මිනිසා හදාගත් දෙයක්. මිනිසුන්ට පිළිකුල් කරන්න උවමනා වුණොත් ඕන දෙයක් පිළිකුල් කරන්න පුළුවන්. දැන් කිරි පිළිකුල් කරන අය ඕන තරම් ඉන්නවා. කිරි කවුරුත් කන්නාසයි, උනාට කිරි පිළිකුල් වෙච්ච අය නැද්ද? ඉන්නව නේද? ඉතින් එහෙමනම් කිරි පැණි පිළිකුල් වෙනව නම් කෙනෙකුට ආයි පිළිකුල් කරන්න උවමනයි කියලා හිතුනොත් ඒක බුදුහාමුදුරු උනත් පිළිකුල් කරනවා. බණ කියන හාමුදුරු කෙනෙක් උනත් පිළිකුල් කරන්න උවමනා වුණොත් එයා පිළිකුල් කරනවා. එහෙමනම් මේ ලෝකේ හැටි දැන් වෙනත් ආගමිකයෝ බුදුදහම පිළිකුල් කරනවද නැද්ද? පිළිකුල් කරනවා. ඒක පිළිකුලක් මොකවත් නැහැ. නමුත් එයාට කරන්න හිතුනොත් එයාට කරන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු හදාගත්ත දෙයක් තමයි පිනතුනේ පිළිකුල. පැහැදිලි නේද? අප්‍රසාදය, පිළිකුල, ප්‍රතික්ෂේපය කියලා කියන්නේ මිනිසා හදාගත්ත දෙයක්. ඒ වගේම මිනිස්සෙකුට පින්නතුනේ ප්‍රිය මනාප කරගන්න උවමනා වුණොත් ඕනම දෙයක් ප්‍රිය මනාප කරගන්න පුළුවන්. එයාගේ දකින ක්‍රමේ තමයි හදාගන්න තියෙන්නේ. එහෙමනම් මිනිස්යාම හදාගන්න දෙයක් තමයි පින්නතුනේ ප්‍රියයි මනාපයි කාන්තයි කියන්නේ එයා විසින්ම හදාගන්න දෙයක්. එතකොට මෙතන සත්‍ය මොකද්ද පින්නතුනේ? මෙතන සත්‍ය තමයි පින්නතුනි මේ ලෝකේ අප්‍රිය අමනාප වූ දෙයක්ුත් නැහැ. ප්‍රිය වූ මනාප වූ දෙයක්ුත් නැහැ. ඒ දෙකම හදන්නේ කවුද? මේ කුහුදුන් අඥාන ජනයාමයි, සත්වයාමයි. පොළොව බෙදා ගන්නවා අඥාන ජනයා. රටවල් අල්ලන්න හදනවා අඥාන ජනයා. ඇලෙනවා ගැටෙනවා අඥාන ජනයා. අඥාන ජනයාට ප්‍රිය වූද මනාප වූද දේ තිබෙනවා, අප්‍රිය වූද අමනාප වූද දේද තියෙනවා. අඥාන ජනයාට, මෝහ ජනයාට, මෝග පුරුෂයන්ට, මෝග ජනතාවට. එහෙනම් මේ දෙකම අත්හල ආර්ය උත්තම සමාධියට පත්වන්න. ඔබ ඇලෙන්නේ නැති කෙනෙක් වුවොත්, ඔබ ගැටෙන්නේ නැති කෙනෙක් වුවොත් ඔබට ඇත්තටම මොකවත්ම කරන්න අවශ්‍ය නැහැ. එතනින්ම ආරම්භ වෙනවා චිත්ත විවේකය. එතනින්ම ආරම්භ වෙනවා පඤ්ඤා විමුක්තිය, චේතෝ විමුක්තිය. එතනම ආරම්භ වෙනවා. අන්නේ ආරම්භ වීම වැඩි කරගන්න, දියුණු කරගන්න. ඒක භාවිතා බහුලී කත කරන්න. කුමක්ද? ඇලීමෙන් ගැටීමෙන් තොර අවස්ථාව දියුණු කරන්න. ඒ ලෝකෝත්තර සමාධි මාර්ගයයි ලෝකෝත්තර සමාධියයි. ඇලීම ගැටීම දුරු කරලා අහන්න එපා අපි මොකද්ද කරන්න ඕන කියලා. ඇලීමයි ගැටීමයි තමයි මේ ලෝකෙ පින්නතුනි කරන්න තියෙනවා නම් කරන්න තියෙන්නේ. දැන් අපි කකුල් දෙක ගනිමු. අපේ කකුල් දෙකෙන් අපිට කරන්න පුළුවන් එක ඉස්සරහට යන්න පුළුවන්, නැත්නම් පස්සට යන්න පුළුවන්. ඕනනම් ඉතින් පැත්තට යන්නත් පුළුවන්. ඒකත් ඉතින් ඉස්සරහා පැත්තෙන්ම හෝ පිටිපස්සටම අයිති වෙන පැත්තක් තමයි. පැහැදිලි නේද? ඒ වගේම තමයි පින්තුනේ ඇලීම් ගැටීම් දුර්වලන අවස්ථාවේදී කරන්න දෙයක් අහන්න එපා. කරන ඒවා අවසන්. කරන්න සිතාගෙන ඉන්න තියෙන දේවලුත් අවසන්. කරන්න දෙයක් හොයනවා කියන්නේ ඇලෙන්න දෙයක් හොයනවා කියන එක. පැහැදිලිද? මොනව හරි දෙයක් කරන්න දෙයක් ඔබේ හිත හොයනවා කියන්නේ ඇලෙන්න දෙයක් හොයනවා. විඥානේ ඇලෙන්නයි හොයන්නේ, සංඥාවේ ඇලෙන්නයි ඔබ හොයන්නේ, නාම රූපවල ඇලෙන්නයි හොයන්නේ, වේදනාවේ ඇලෙන්නයි ඔය හොයන්නේ. කරන්න දෙයක් දුන්න නම් ඒක ඇලීමක්මයි. කරන්න දෙයක් දුන්න නම් ඒක තුලට සාපේක්ෂිතව ගැටීමක් ඇති. යමක ඇලෙන තරමට එයා තුල යමක ගැටීමද වර්ධනය වෙනවා. යමක ගැටෙන තරමට යමක ඇලීමද වර්ධනය වෙනවා. ඇලීමෙන් තොර ගැටීමක් නැහැ, ගැටීමෙන් තොර ඇලීමක් නැහැ. සමාධිවල ඇලිච්ච අය පින්නතුනේ සමාධිසුව විඳිනවා වගේම ඒ සමාධිය නිසා දුක් පීඩා විඳිනවා. සමාධි වලින් බ්‍රහ්ම ලෝකේ උපදින අය පින්නතුනේ කල්ප කෝටි ගාණක් බ්‍රහ්ම ඒ සැපයෙන් ජීවත් වෙනවා කියනවා. ඒ වගේම පින්නතුනේ ආයි කල්ප කෝටි ගාණක් වේදනාවෙන් දුක්බරිතව ජීවත් වෙනවා කියනවා. ඒක තමයි පින්නතුනේ ධ්‍යාන සමාධි වල ඇලීමේ ප්‍රතිඵලය. විඳවන කාලය දීර්ඝ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සොයාගත් අමුතුම මාර්ගය, ශ්‍රේෂ්ඨම මාර්ගය, විශිෂ්ටම මාර්ගය මේ සිත ඇලීම් ගැටීම් වලින් තොරව ඉදිරියට ගෙන යාම. ඉතින් මේකට සිත පිහිටවා ගන්න එක ඩිංගක් අපහසුයි. ලොකු නුවණක් තියෙන්න ඕන, ලොකු අවබෝධයක් තියෙන්න ඕන, ලොකු සංයමයක් තියෙන්න ඕන, ලොකු අවධියක් තියෙන්න ඕන පින්නතුනේ මේ ඇලීම් ගැටීම් දුරලන්න. පින්නතුන් මේ මොහොතේම ප්‍රයෝජනෙ ලබන්න, ඒ මනස සකස ගන්න. ඒ මනස මේ මොහොතේම සකස ගන්න. පැහැදිලි නේද? මේ මොහොතේම සකස ගන්න ඒ මනස. ඇලීම් ගැටීම් වලින් තොරව වාසය කරන්නයි පින්නතුන් අපි මතක් කළේ. මේ මොහොතෙත් ඔබේ සිත යමක ඇලිලා ඇති බලන්න. ඇස් දෙක පියාගෙන සිටියත්, කන් දෙක වසාගෙන හිටියත් පින්නතුන් මේ හිතේ ඇලීම ගැටීම නොසිඳ පවත්නා වූ දෙයක්. ආන්න ඒක පින්නතුනේ දමනය කරනවා, පාලනය කරගන්නවා, නොඇලෙන නොගැටෙන තත්වයට අවදියක් ඇති කරගන්නවා. නොඇලෙන්න නොගැටෙන්න නම් පින්නතුනි අවබෝධය ඇති වෙන්න ඕන. ඇලීම තුලද නිෂ්ඵලයි, ගැටීම තුලද නිෂ්ඵලයි. මේ තුල මා තුල මමෙක් නිර්මාණය කරගත නොහැකි එකම සබා දහමක්. මේ ජලයේ හැටියට, වැහි බිඳු හැටියට වැටෙන්නේ පින්නතුනි මිනිස්සුන්ගේ ශරීරවල තිබුණු ලේ ධාතුන් තමයි නැවතත් ජල ධාතුන් බවට පත් උනේ. ආයිත් මේ ජල ධාතුන් මිනිසුන් විසින් පානය කරාම ආයි මේවා ලේ ධාතුන් බවට පත් වෙනවා. ආයි මේ චක්‍රයේ පින්නතුනේ මේ ශරීර කූඩු මිය ගිහිල්ලා පොළොවට පස් වුනහම ඒවා වාෂ්ප වෙලා ගිහිල්ලා ආයි මේ ජල ධාතුව ලේ ධාතුන් ජල ධාතුන් බවට පත් වෙලා මේ වැහි වහිනවා. මේ වහින්නේ පින්නතුනේ අනන්ත සත්වයන්ගේ ශරීරවල තිබුණු ජල ධාතුන්. එහෙම නොවේ කියලා කාට හරි කියන්න පුළුවන්ද? ලෝකේ එකම චක්‍රයක්. අහසින් වැටෙන විට වැහි බිඳු කිව්වට පින්නතුනේ අහසේ තිබෙන විට අපි මේවට කිව්වේ වලාකුළු කියලා. පොළොවට වැටුනට පස්සේ කියන්න පින්නතුනේ වැහි වතුර කියලා. දිය කඩਿੱත්තක් දිගේ යනකොට පින්නතුනේ අපි ඒකට කිව්වා දිය කඩਿੱත්ත කියලා. මේක ඇලට වැටුනහම ඇලේ වතුර කිව්වා. ගඟට වැටුනහම ගඟේ වතුර කිව්වා. මහ මුහුදට වැටුනාම මහ මුහුදේ වතුර කිව්වා. පිනතුනේ සෑම දෙයක්ම පිනතුනේ චක්‍රයක් අනුකූලව ගලාගෙන යනවා. ඒකීය ධර්මයක් එක තැනක පිහිටන්නේ ගලා යෑමක් තිබෙන්නේ. ඒ ගලා යෑම තුල ඒකීය දෙයක් තිබෙනවා යයි පිළිගැනීම වරදක්, මෝහයක්. එබැවින් මෙහි සත්වයේ පුජ්‍යලයේ දකින්නට නැත. එයයි සත්‍යය. ඔබත් එතෙන්ට ඥාණය, එතෙන්ට සිත වර්ධනය කරගන්න ඒ මානසික ගුණයේ පිහිටන්න. සත්‍යේ පුජ්‍යලයේ ඇත කියලා හිතන තැන පින්නතුනි පටු බවක් තිබෙන්නේ. ඔබ මේ මොහොතේ පවතින්නේ හදාගත්ත මනසක් ඇතුළතද එහෙම නැත්නම් ඔබ නිදහස් මනසක් තුළද කියලා බලන්න. හදාගත්ත මනසයි කියන්නේ එකක්, නිදහස් මනසයි කියන්නේ තවත් එකක්. ඒක ඔබටම තේරෙන්න ඕන. ඔබ ජීවත් වෙන්නේ හදාගත්ත මනසක් ඇතුළතද නිදහස් මනසක් ඇතුළතද? ඔබ හදාගත්ත මනසක් තියෙනවා නම් ඒක විසුරුවා හැරලා තුනී කරලා දාලා නිදහස් මනසටපත් වෙන්න ඕන. ස්වභාවික මනසට. ස්වභාවික මනස තුල පින්නතුනි පවතින වීරිය අවශ්‍ය කරන්නේ. ස්වභාවික මනස තුල පවතින සිහිය අවශ්‍ය කරන්නේත් නැහැ. ස්වභාවික මනස තුල පවතින අවදි අවශ්‍ය කරන්නේත් නැහැ. ස්වභාවික මනස තුල පවතින කිසිවක් කළ යුතුත් නැහැ. ස්වභාවික මනස තුල පවතින වෙහෙසකුත් නැහැ. ඒත් හදාගත්ත මනස ඇතුලේ පවතින වීරියක් ඕන, දත් මිටි කාගෙන ඉන්න ඕන, හොඳ අවදියෙන් සිහියෙන් ඉන්න ඕන, මේක කොහේ හරි වෙනස් වෙයි කියලා බයයි. හොඳ අවදියක් තියෙන්න ඕන. මොකටද? හදාගත්ත මනස ඇතුලේ ඉන්න. එහෙමනම් ස්වභාවික මනස ඇතුලේ ඉන්න පින්නතුනේ එහෙම අවදියක් ඕනේ නැහැ, සිහියක් ඕනෙත් නැහැ, වීරියක් ඕනෙත් නැහැ, කැපවීමක් කරන්න ඕනෙත් නැහැ. ඊටාම ශාන්තව, ඊටාම සැහැල්ලුවෙන්, ඊටාම සාමයෙන්, සංවරව, නිසලව වාසය කරන්න පුළුවන් ස්වභාවික මනස තුල. හදාගත්ත මනස කියන්නේ මම සබාධමේ කොටසක් කියලා පිළිගන්න අය. එහෙමවත් හිතන එක ලොකු දෙයක්. මේක තනිකර මගේ කියලා හිතාගෙන ඉන්න ලෝකේ යම් කිසි කෙනෙක් හිතනවා ස්වභාවික ස්වභාව ධර්මයේ කොටසක් මම කියලා. ඒකත් ලොකු දෙයක්. හැබැයි ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා. මායනු එහෙම නිර්මාණයක් කිරීමට පුළුවන් තැනක් නොවේ. මේ සමස්ත ස්වභාව ධර්මයි කියලා සබා ධර්මට එකතු වෙනවා. අන්න එයා තමයි පින්නතුනේ ස්වභාවික මනසේ වාසය කරන්නේ. හදාගත්ත මනසක නෙමේ වාසය කරන්නේ. ඒ නිසා ඔබට අපි ආරාධනා කරන්නේ ස්වභාවික මනසින් වාසය කරන්න. ඒක පුරුදු කරන්න. ඒ හිත කොහොම හරි සකසන්න. මමත්වයේ ලක්ෂණ දිය කර හරින්න, දුරු කරන්න. බලන්න පින්නතුනි, තාමත් ඔබ හදාගත්ත මනසක් ඇතුලේ නේද ඉන්නේ? එහෙම නැත්නම් තාමත් ඉන්නේ හදන මනසක් ඇතුලේ නේද? ඒක තේරුම් අරගෙන පුළුවන් තරම් මේ ස්වභාවික මනස කියන එක වටහා ගන්නත්, ඒ ස්වභාවිකත්වයට පත්ව වාසය කරන්නත්, කොහොම හරි තමා තුළ තමන් අවබෝධ කරගන්න, තේරුම් කරගන්න. මා දන්නවා පිනතුනේ බොහෝ දිනෙකට එතෙන්ට හිත හදන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා ටිකක් කැප වෙන්න වෙනවා කියලා. ඒ සඳහා තමයි අවබෝධයේ දියුණු වෙන්න ඕන. සංස්කාරකයාගේ තියෙන මායාකාරීත්වය හඳුන ගන්න ඕන. සිතේ තියෙන මායාව හඳුන ගන්න ඕන. ඒ සඳහා කල්‍යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන මෙන්න මේ හතර නුවණුවම වඩන්න ඕන දියුණු කරන්න ඕන පින්නතුනේ. එවිට පින්නතුනේ අර කියන්නා වූ ලෝකෝත්තර සමාධි මාර්ගය තමාට නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. එහෙම නැත්නම් එතෙන්ට පත්වන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ වචන කියලා කියන දේ පින්නතුනේ ලෝකීය ස්වરૂපයක් තමයි හැම මොහොතකම ගන්නෙ. හැබැයි ඒ වචන වලින් අරුත් කරන දේ වටහා ගන්නෙ නැති වුණොත් විශිෂ්ට අන්දමින් ඒ අරුත් වැරදි දිශාවකට කෙනෙකුට අර්ථ විග්‍රහ ඇති කරනවා. එනිසා බුද්ධ කාලේ තිබුණු අර්ථ නෙමෙයි දැන් කාලේ මිනිස්සු සිත් තුළින් ඇති කරගන්නේ. බුද්ධ කාලේදී භාවිතා කරන ලද ඒ වචන ස්වરૂපය නෙමෙයි දැන් භාවිතා කරන්නේ. එක එක වචන වලට එක එක වින්දනීය ස්වභාවයන් තියෙනවා. නිර්වාණය යනු වටිනා දෙයක්ද නොවටිනා දෙයක්ද කියන්න බලන්න. උත්තරය දෙන්න බලන්න. නිර්වාණය යනු වටිනා දෙයක්ද නොවටිනා දෙයක්ද? බොහොම කල්පනා කරලා උත්තර දෙන්න වෙනවා. ඉතින් සරල බුද්ධියෙන් දෙන්න බෑ. බොහොම ගැඹුරු ප්‍රශ්නයක් අහන්නේ. දෙන්න බලන්න පින්නතුන්ගෙන් උත්තරය. නිර්වාණය යනු වටිනා දෙයක්ද නොවටිනා දෙයක්ද? ඇයි ඉතින් ඕගොල්ලෝ රියල් බුද්දිස්ලානේ හොඳට පොතපත කියවලා ධර්මය අහලා ඈ දිනු වෙලා ඉන්නේ. උත්තරයක් දෙන්න ඕන. මොකද උත්තරේ? ඉතාම වටිනා දෙයක්. කොබලන්න ඒක උත්තරේ කියලා හිතන කට්ටිය අතුස්සන්. හරි, එක්කෙනෙක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා. දෙන්නයි කියන්නේ ඒක එච්චර වටිනවයි කියලා. ඒ කියන්නේ වටිනා දෙයක් වෙන්නේ නැති. හරි, නිර්වාණය යනු නොවටිනා දෙයක්. ඒකට අතුස්සන්න බලන්න කට්ටිය.
ඒකට කවුරුත් නැහැ. මොකුත් කියන්නේ නේද? අනේන වටිනවයි කියලා කියන්නේ. අනිත් උදවිය මොකද්ද කියන්නේ එහෙනම්? ඈ? නිර්වාණය anu වටිනා දෙයක්ුත් නොවේයි. නොවටිනා දෙයක්ුත් නොවේයි කියන කට්ටිය අත උස්සන්න බලන්න. ආ ඒකට ඉන්න ගොඩක් අය. ආ ඊළඟට ඒ ඇත්තන්ගෙන් ප්‍රශ්න කරලා දැනගන්න ඕන අර වටිනා දෙයක් කියන්න කල්පනා කරපු උදවිය මේ. ඇයි වටිනා දෙයක්ුත් නොවේ නොවටිනා දෙයක්ුත් නෙමෙයි කියලා කියන්න හේතුව මොකද්ද කියලා අහන්න ඕන. අපි පොඩ්ඩක් හේතුව අහලා බලමු. ඇයි නිර්වාණය නොවටිනා දෙයක්ුත් නොවේ නම් වටිනා දෙයක්ුත් නොවේ නම් මොකද්ද? ඔබේ ඥානයේ අවදි වෙනවා. උත්තර ලබා දෙනකොට ඥානයේ අවදි වෙනවා. ඒ කල්පනා කරන්න බෑ මේකට උත්තර ලබා දෙන්න. ධර්ම සංකල්පන ඇති වෙනවා. සම්මර්ෂණ ඥානය කියන එක අවදි වෙන්නේ ඒවට උත්තර දෙන්න ඕන. නැත්තම් මේම ගොම තැඹි වගේ අහගෙන හිටියට කවදාවත් සාසර ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ නැහැ. අවදීන් අහන්න ඕන. තේරුණා නේද? හොඳට මොලේ වෙහෙසන්න ඕන. ඔව්. නොවටිනා දෙයක්ුත් නොවේ වටිනා දෙයක්ුත් නොවේ කියලා කියන්නට හේතුව තමා විසින් අවබෝධ කරගන්න ඕන කියන වචනයක් කියන ඒ උනාට ඒක මේ මෙතෙන්ට ඒක මං අහන ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි ඒක මං අහන්නේ නොවටිනා දෙයක්ුත් නොවේ වටිනා දෙයක්ුත් නොවේ කියලා කියන්නේ ඇයි කියලායි මං අහන්නේ ඒක ඒක දෙන්න ඇයි එහෙම කියන්නේ? අනිත් අයට දැනගන්නත් ඒ ඇත්තන්ට විමතියක් ඇති වෙන්න කුතුහලයක් ඇති වෙන්නත් එක්ක උත්තර කියන්න ඕන. ඔව් ඒ සම්මුති වටිනාකමක් නැහැ මනින්න බෑ. හරි. ඊළඟට නොවටිනා දෙයක්ුත් නොවේ. වටිනා දෙයක් සම්මුති වශයෙන් මනින්න බෑ කියනවා. හ්ම්? භවතින දෙයක් නෙමෙයි. ඔව්. භවතින දෙයක් නෙමෙයි. හ්ම්. භවතින දෙයකටනේ වටිනාකම් දෙන්න පුළුවන් නේද? හොඳයි. වටිනා හෝ නොවටිනා දෙයක් ආ වටිනා දෙයක් කමක් හෝ නොවටිනා කමක් තියෙනවා නම් ඒක නිර්වාණයට අදාළ නැහැ කියනවා. දෙයක් කියලා කියන්න බෑ. හැබැයි නිර්වාණය තේරුම් ගන්නත් පුළුවන් අවබෝධ කරන්නත් පුළුවන් අවබෝධ කරන්න බැරි දෙයක්ුත් නෙමෙයි පින්නතුනේ අවබෝධ කරන්න බැරි දෙයක් නෙමෙයි තමා තුළින්ම අවබෝධ කරගන්න ඕන අර එක මාත්මයක් කිව්වා වගේ තමා තුළින් මේක අවබෝධ කරගන්නත් ඕන තමා තුළින්ම Tamanට අවබෝධ කරගත්තාම යමක් දැනෙනවා ඒ දැනිච්ච දේවල් පොතේ සඳහන් වෙලා තියෙනවා ඒ දැනිච්ච විදිය කියලා දෙනවා කොහොමද දැනිච්ච විදිය කියලා දෙන්නේ මම්මුලා වූ එකට මග පෙන්නවා වාගේ මම්මුලාවෙන් කල්පනා කරගෙන උබතෝ කෝටික ප්‍රශ්නයකට මැදි වෙලා හිටපු මිනිස්සයා කොහේ යන්නද කියලා මූදේ අතරමං වෙලා හිටපු මිනිස්සෙක් වගේ ඈ කැලාවක අතරමං වෙලා එකපාරට පාරක් හම්බුණා යන්තම් ඇති කියලා බේරිලා එනවනේ ඒ වගේ පුදුම සහනයක් ලැබෙනවලු අන්න හරි වහල තිබිච්ච දෙයක් ඕ උඩුකුරු කරලා පෙන්නවා වගේ පසා තිබුණු දෙයක් විවෘත කරලා පෙන්නවා වගේ තව ආ ඔව් හිසේ තිබුණු බරක් බිමින් තිබ්බා වාගේ. සේ තිබුණු බර බිමින් තිබ්බා වගේ. ඒකනම් හරියටම හරිනේ නේද? අපි බරනේ පටවගෙන ඉන්නේ නේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිභාලෝ විහඤ්ඤති කී කී පටවගෙනම ඉන්නවා. දරාගෙනම ඉන්න මොනවද මේ විඥාන සංඥා සංකාර ටිකක් දරාගෙන ඉන්නේ. දැන් මේ ආර්ය උත්තමයකට මේ දේවල් තිබුණයි කියලා ඒ ඇත්තෝ ඒක ඔළුවේ දරාගෙන නැහැ පින්නතුනේ. ඒක ඔළුවේ දරා ගන්න නැහැ නිසා ඒ කිසි දෙයක් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. තේරුණා නේද? එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. උන්වහන්සේලාට කොච්චර ආරාම පූජ කරත් මේ මහ පොළොවම පූජ කරත් රටවල් පූජ කරත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි ඒව දරාගෙන නැහනේ? නිලයක් හැටියට, තලයක් හැටියට, තානාන්තරයක් හැටියට, තත්වයක් හැටියට බුදුහාමුදුරු කිසිම තත්වයක් මේන්ටේන් කරපු කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේලා කියන්නේත් එහෙමයි. උන්වහන්සේලා මුසිම තත්වයක් මේ පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඔය තත්ත්ව පාවිච්චි කරන්න ගියාම පුදුම දුකක් වෙන්නේ නේද? තත්ත්ව හැඩියට තෑගි ගෙනියන්න වෙනවා. තත්ත්ව හැඩියට ජීවත් වෙන්න වෙනවා නේද? තත්ත්ව මේන්ටේන් කරන්න ඕනේ. තියෙන හැඩියට කාට කාට ජීවත් වෙන්න පුළුවන් සතුටෙන්. ඒ තියෙන දේ පිළිබඳව තමන් හීනමානයක් ඇති කරගන්නත් එපා. අදිමානයක් ඇති කරගන්නත් එපා. හැමදාමත් ලෝකේ තමන්ට වඩා පෝසතෙක් ඉන්නවා. හැමදාමත් ලෝකේ තමන්ට වඩා දුප්පතෙක් ඉන්නවා. බිල් ග්‍රේට් මහත්තයත් කිව්වා මට වඩා පෝසත් මිනිස්සෙක් ඉන්නවා කියලා. කවුද කියලා ඇහුවාම අර එයාපෝට් එකේ පත්තර විකුණන මිනිස්සයා කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. නෑ මට ඒ කාලේ සතයක්වත් නැති කාලේ මේ මිනිස්සයා පත්තරයක් නිකන් දීලා තියනවා කිව්වා. ඒක කොහොමද? ඔව් එයා දුන්නේ එයාට සාපේක්ෂිතව විශාල දෙයක් කිව්වා. තේනා නේද? අන්න ඒ වගේ තමයි. ඒ පත්‍රකාරය තමයි ඒක කියලා දීලා තියෙන්නේ. දැනුමින් නිවන් දකින්න පුළුවන්ද? බැරිද? බෑ. නිවන් දකින්න බෑ. වේදනාවෙන් නිවන් දකින්න පුළුවන්ද? වේදනාවම හොය හොයා ගිහිල්ලා නිවන් දකින්න පුළුවන්ද? බෑ. වේදනාව ප්‍රහාණය කළ යුත්තක්. සංඥාවෙන් නිවන් දකින්න පුළුවන්ද? සංඥාවක් ඇටිය නිර්වාණ සංඥා කියලා එකක් තියෙනවා. සංඥාවෙන් නිවන් දකින්නත් බෑ. විඥාණයෙන් නිවන් දකින්නත් බෑ. නාම රූප වශයෙන් නිවන් දකින්න පුළුවන්ද? නාම රූප දෙකක් වශයෙන්. දැන් ඔයත්තගේ ශරීරයේ තියෙනවා නාම රූප දෙකක්. ගහකොළෙත් තියෙනවා නාම රූප දෙකක්. අහසෙත් තියෙනවා නාම රූප දෙකක්. මහ පොළොවේත් තියෙනවා නාම රූප දෙකක්. හැම තැනම අපි මේ දකින දේවල් වල තියෙන මොකද්ද? නාම රූප දෙකක් තියෙනවා. නමක් තියෙනවා, රූපයක් තියෙනවා. එච්චරයි. එහෙනම් මොකක්වත් නෙමෙයි. අමුතු අමාරු තේරුම් ගන්න මාන්ත වෙන්න ඕනේ නැහැ. නමක් තියෙනවා, රූපයක් තියෙනවා. එහෙමනම් නිර්වාණයට නමකුත් නැහැ. රූපෙකුත් නැහැ නේද? නිර්වාණය කියන නම දාලා තියන්නේ ඇයි? ආන්න උත්තර නැති වෙන තැන හොයලා බලන්න උත්තරයක් දෙන්න මොලේ වැඩෙන්නත් එක්ක. කල්පනා කරලා උත්තරයක් දෙන්න. ඒ වුණාට නිර්වාණය කියලා ওই නමක් වැටිලා අපි හැමදාම කියව කියව ඉන්නේ. හා? එන ඉති වැඩක් නෑනේ. නිර්වාණය නමත් තියෙන නිර්වාණය කියලා. පුජ්‍යලයන්ට අදාළ තියෙන නිර්වාණ කියලා සමහරක් උදවිය නිර්වාණ කියලා මේ පුජ්‍යලයන්ටත් තියෙන නම්. නිර්වාණේ නම නිර්වාණයද? මොකද උත්තරේ? නිර්වාණේ නම නිර්වාණය නොවේ. තේරුණාද? ඒ තේරුණේ නැද්ද? නිර්වාණේ නම නිර්වාණය නොවේ. ඒක තේරුම් ගන්න ඉතින් සෑහෙන මහන්සි වෙන්න ඕනේ. ඉතින් මහන්සි වුණොත් විතරයි අර යෝනිසෝ මනසිකාරය කියන එක හරියට එදෙව්වොත් විතරයි ඉතින් ওই මහ මොලේ ස්නායු වර්ධනය වෙලා මොලේ පවර් එක වැඩි වෙලා ශක්තිය වැඩි වෙලා දූරදර්ශී වෙලා තීක්ෂණ භාවය ඇති වෙලා අවදි ඇති වෙලා තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. අපි හිතෙන දේවල් කියන්නේ නැතුව නුවණින් හොඳට දැක කරුණු අවබෝධ කරගෙන කියන්න ඕන. දැන් අපිට උත්තර දෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. දැක ප්‍රත්‍යක්ෂකට දෙන්න පුළුවන්. ඔය හිතෙනවට අනුමානව දෙන්න පුළුවන්. විභාග ලියන්න ගියාමත් අපි කරන එක වැඩක් නේ. උත්තරේ දන්නේ නැත්තම් මොකද කරන්නේ? ඩිංගක් වෙලා ඔළුව කහා හිටියා. හෝ 10 20 30 40 50 60 නැත්තම් ආ මේකට දන්නේ නැහැ, උත්තරේ දන්නේ නැහැ. ඒකට කියනවා අඹ ගහට අන්දයා අඹ ගහට පොළු ගහනවා වගේ කියලා. ඒ වගේ උත්තර නොදී ඉන්න පුළුවන් තරම් මහන්සි වෙන්න ඕන. ඒ කාලයත් අරගෙන තමන්ගේ නුවණ විහිදුවා කල්පනා කරලා ඒකේ තියෙන අරුත සොයන්න ඕන. ස්වාමින් වහන්සේ විශ්වාසයක් තියෙනවා නම් ස්වාමින් වහන්සේ පිළිබඳව යම් ගම්බීර අදහසක් තියෙනවා නම් තමන්ට පුළුවන්කම ලැබෙනවා ඒ විදියට වැඩ කරන්න. තේරුණානේ? ස්වාමීන් වහන්සේ යම් අරුතක් ඇතුව කියන්නේ අර්ථ ශූන්‍ය දේවල් කියන්නේත් නැහැ, වැරදි දේවල් කියන්නේත් නැහැ, හරි දෙයක් තමයි කියන්නේ. ඒ දුල මොකක් හරි ගැඹුරු අරුතක් ඇති කියලා විශ්වාස කරන්න ඕන. අවබෝධයක් තියෙන්න ඕන මොකක් හරි. අර කීමක් තියෙන පින්නතුනේ මෝඩයන්ගේ ප්‍රශංසාවට වඩා පඬිතයාගේ පොළු පහර වටි කියන්නේ. ඒ කියන්නේ පොල්ලෙන් ගැහුවත් ඒකේ මොකක් හරි අරුතක් තියෙනවා පඬිතේ. මොකක් හරි හොඳක් තියෙනවා. මෝඩයන්ගේ ප්‍රශංසාව කියන්නේ මොකක් හරි හොඳක් නෙමෙයි. මොකක් හරි වලක් ප්‍රභාතයක් වෙන්න පුළුවන්. ඒ නිසා මෝඩයාගේ ප්‍රශංසාවට වඩා පඬිතයාගේ පොළු පහර අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඇත්ත වන්නේ ඒ නිසා ඒ කාරණා පිළිබඳව ගවේෂණය කරන්නේ දෙන්න ඕන. සත්‍ය අවබෝධ වෙන්නේ ගවේෂණය කරති කිරීම තුළ, අරුත් සාගන යෑම තුළ. එක මිනිස්සෙකුට මම කිව්වහම සිහිය නැතුව යන්න කියලා, ඔය සිහියත් අතහැරලා යන්න කියලා කිව්වහම ඒ මිනිස්සෙ ඒක ප්‍රතික්ෂේප කරේ නෑ. මොකද්ද හාමුදුරු කිව්වේ කියලා එක ගැඹුරින් පරේක්ෂණය කළා. පරේක්ෂණය තුල අවබෝධ වුණා. ඒ මිනිස්සෙ ඒ නිසා ධර්මයේ නිසා පිබිදුණා. ඉක්මනින් තීරණවලට එන ගතිය මේ ශ්‍රී ලාංකිකයෝ ළඟ තිබිලා තියෙනවා. ඒ නිසා ලංකාවට චූලහස්ති පදෝපම සූත්‍රයෙන් දේශනා ආරම්භ කළේ ඒකයි. හරියට උඩින් පල්ලෙන් උත්තර සපේන ගතිය, කම්මැලි ගතිය. කොහොමත් අපි සිංහලයේ හරි කම්මැලි ජාතියක් කියලානේ සලකන්නේ නේද? කම්මැලි කියන්නේ උත්තරයක් හොයන කම්මැලි. පරේක්ෂණය කරන්න කම්මැලි. කියලා දෙනකම්ම බලාගෙන ඉන්නවා. නිවන සහනාධාර සමුපකාර ක්‍රමයට හම්බුණා නම් ගන්නවා. ඒක ජනසවිය වගේ බෙදලා දෙන්න ඕන. ධර්මයටපත් වෙන්න ඕන පිනතුනේ ස්වභාවිකව. ස්වභාවිකවයි ධර්මයටපත් වෙන්න ඕන. අස්වාභාවිකව නොවේ ස්වභාවිකවපත් වෙන්න ඕන. කොහොමද ස්වභාවිකවපත් වෙන්න පිනතුනේ? කරුණාවක් ඔස්සේ අපි විදර්ශනා කරගෙන පරේක්ෂණය කරගෙන ගමන් කරද්දී පින්නතුනි ඒ කරුණ පිළිබඳව අවබෝධය කියන එක පැහැෙනවා, ඉදෙනවා, ඊට පස්සේ වේලෙනවා. ගහක ගෙඩියක් වගේ ඒක පැහැෙනවා, ඊට පස්සේ ඉදෙනවා, ඊට පස්සේ වේලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වැටෙනවා. ආන්න ස්වභාවික අවබෝධය කියන්නේ ඒකට පින්නතුනේ. ස්වභාවිකත්වය කියන්නේ අන්න ඒකට. අපි තුලත් ප්‍රශ්නයක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම්, කුතුහලයක් තියෙනවා නම්, ඒ ගැන අපි හොඳට පරීක්ෂණය කරනවා, ගවේෂණය කරනවා. ඒකට මතු පිටින් උත්තරයක් සපයගන්නේ නැතුව ඒ ප්‍රශ්නේ අපේ ආධ්‍යාත්මයෙන් සම්පූර්ණයෙන් ගිලිහි යන තුරුම අපි ඒ තුල ගවේෂණය කරනවා. එවිට පින්නතුනි ඉබේ මේක වැටෙනවා. නැවත සම්බන්ධ නොවන විදිහට වැටෙනවා. දැන් ගහ කොල් ගෙඩියක ඒක වේලිලාම සම්පූර්ණයෙන් වැටුණට පස්සේ ඇස්සෙන් කැඩිලා වැටුණට පස්සේ ආයි ඒක ගහට ආයි සම්බන්ධ වෙන්නේ නෑනේ. ඒ වගේත් පින්නතුනේ අවබෝධයෙන් අතහැරීම කියන්නේ අන්න ඒ වගේ දෙයක්. විඥාණය සංඥාව තුළ අවබෝධයෙන් එය නිරෝධයට පත් වුණාම පින්නතුනේ මොකක්ද අවබෝධය කියන බලන්න. මොකක්ද අවබෝධය? සත්‍ය අවබෝධ වෙන්න ඕන. මොකක්ද සත්‍ය? මලන් සත්‍ය කියන්නේ මොකද්ද කියලා මට කියන්න බලන්න. හොඳ උත්තර ඕන. සත්‍ය යනු කවරක්ද? සත්‍ය දෙකක් තියෙනවා. එකක් සම්මුති සත්‍ය. අනිත් එක මොකද්ද? ලෝකෝත්තර සත්‍ය. දැන් මේ අපි කතා කරන්නේ සම්මුති සත්‍ය ගැන හැම නෙමෙයි. අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර සත්‍ය ගැන. හොඳයි, ලෝකෝත්තර සත්‍ය කියන්නේ කුමක්ද? උත්තරයක් දෙන්න. ළමයි. යථා ස්වභාවය. යථා ස්වභාවයේ තියෙන්නේ ලෞකිකවද ලෝකෝත්තරවද? පින්නතුනේ ඔය උඩ යට තියෙන්නේ ලෞකිකව. ලෝකීයව. යථා කියන්නේ යට එක, උඩ කියන්නේ උඩ. ඔය උඩ එක යට එක තියෙන්නේ ලෝකීයව. උඩ යට තියෙන්නේ, උඩ යට එකක් නැහැ ලෝකෝත්තර. පිළිගන්නවද නැද්ද? උඩ යට තියෙන්නේ ලෞකිකව. සම්මුතිව, සම්මුති සත්‍යයේ කිසිවක් නොකර සිටීම. ඒව තියෙන්නේ ලෞකිකත්වයේනේ. ඒක තියෙන්නේ සම්මුති සත්‍යයේ. හා? මොනව අවබෝධ කර ගැනීමද? නිවන ගැන? දුක පිළිබඳව. දුක පිළිබඳව අවබෝධය. දුක තියෙන්නේ සම්මුතියේ, සම්මුති සත්‍යයේ. සියල්ල එපමණයි. එපමණ නම් කොපමණද? ඈ? දුටු දේ දුටු පමණයි. ඉතින් දකින්න දේවල් තියෙන්නේ සම්මුතියේනේ. ඈ? දකින්න දේවල් තියෙන්නේ ඉතින් සම්මුතියනේ. හේතු හේතුඵල තියෙන්නේ සම්මුති සත්‍යයේ. සම්මුතියේ තියෙන හේතු තියෙන්නේ සම්මුතිය, ඵල තියෙන්නේ සම්මුතිය. හරි හරි කියන දේවල් තියෙන්නේ සම්මුතියේ, සම්මුති සත්‍ය ඇතුලේ. සම්මුති, ඔව්. තමා කියන එක්කෙනා ඉන්නේ සම්මුතියේද පරමාර්ථයේද? ලෝකෝත්තර සත්‍ය සහ සම්මුති සත්‍ය දෙකත් ලෝකෝත්තරවද ඉන්නේ තමා කියන කෙනාව. ඔව්, සම්මුතියේද? සම්මුතියේ ඉන්නේ. මහානි ලෝකෝත්තර සත්‍ය anu කුමක්ද? පාත්ව ගන්න බෑ. මොකක්ද ඒකේ දිගු අර්ථය? පවත්වා ගන්න බෑ කියන්නේ සාපේක්ෂිත වචන ධාරාවක එකක්. එතකොට පැවැත්ම කියන එකෙහි අන්තර්ගතයි. පැවැත්මක් තියෙන්නේ සම්මුති සත්‍යයේ, ලෝකීයව. ඒ තුල පවත්වන්න බෑ කියලා එයා හිතනවා, දකිනවා. ආ, සෝබාධම කියන්නේ සම්මුති සත්‍යය. සංස්කාරය ඈ සත්‍ය කියලා එකක් නැහැ. ඈ සියල්ල බොරු. ඒක සම්මුති සත්‍යයක්. සම්මුතියෙන් කරන උපකල්පනයක්, සංකල්පනයක්, ප්‍රකාශනයක්. ඒක සාපේක්ෂිතයි. සියල්ල බොරු කියන්නේ සාපේක්ෂිතවනේ. සත්‍ය වචනයට ගන්න බැරි. එහෙමනම් අපි සම්මුති සත්‍යයම තමයි මේ ඔය දැන අවබෝධ කරගන්නවයි කියලා ගොඩාක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ සම්මුති සත්‍යයන්. එතකොට මේ නිර්වාණ ධර්මයේදී අපි අර ප්‍රකාශ කරනවා සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහන නිවන. අස්සනයි. එතකොට මේ සම්මුති සත්‍යයෙන් යමක් තේරුම් කරගන්නව නම් සංස්කාරකයාගේ ස්වභාවය පිළිබඳව ඒකට කියන්නේ සම්මුති නිවන. නිවන පිළිබඳව ඉස්සෙල්ලම සම්මුතියෙන් අවබෝධයෙන් දැනුමෙන් එයා හඳුනා ගැනීම. ඊට පස්සේ ඒක පරමාර්ථ නිවන. පරමාර්ථ නිවන තේරුම් කරගත්ත කෙනෙකුට තමයි ඒ චිත්ත විවේකය, ඒ නිරෝධය, ඒ සමාපatti, ලෝකෝත්තර සමාපatti ලැබෙන්නේ. යාම තමයි නිරෝධ සමාපatti ලබන්නේ. නිරෝධ සමාපත්තියක් ලැබපු කෙනෙකුට පමණයි පහන සංඥාවෙන් නිවන් දකින්න පුළුවන්. පින්නතුන් කැමති ලබනාත්ම ආත්මේ උපදින්නද කැමති, නූපදින්නද කැමති? කොබලන් නූපදින්න කැමති අය අත උස්සන්න. බොරු කියන්න එපා, අත උස්සන්න. උපදින්න කැමති නෑ. හා, හරි හරි හරි. කීව දෙනයි ඉන්නේ අප්පා. උපදින්න කැමති නැති අය. ඒ කියන්නේ උපදින්න කැමති. උපදින්න කැමති අය අත උස්සන්න බලන්න. හරි, දිව්‍ය ලෝකෙ උපදින්න කැමති අය අත උස්සන්න. නෑ, මනුස්ස ලෝකෙ මායි උපදින්න කැමති අය අත උස්සන්න. ඒත් නෑ. මේක මා ආන්දපු ආත ආන්දපුත ජාතකේ වගේනේ. මනෝකායක් දරාගෙන ඉන්නේ. ඒ මනෝකාය ප්‍රබල කායක් මිනිස්සෙගේ පුනර්භවය ඇති කරන්නට පුළුවන් ශක්තිය තියෙනවා. ඊට පස්සේ කෙනෙක් අහන්න පුළුවන් සියලු ශක්තියින් පුනර්භව වෙනවද කියලා. නෑ, සියලු ශක්තියම පුනර්භව වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා එහෙම පුනර්භව වෙන්නේ නැහැ ඒවා. දැන් ගසගත් තියෙනවා යම් කිසි චලන ස්වභාවයක්, ඒ වුණාට එහෙම තිබ්බට ඒ ගස පුනර්භව හටගන්නේ නෑ. ඒව බීජ න්‍යාමයට යන්නේ. ඒ වගේම යම් යම් මේ කුණු කාණුවක වුණත් කැදලි හැමේ හැදෙනවා. ඒ කැදලි වලට නිකම් ප්‍රාණයක් තියෙනවා වගේ දැනෙනවා. මුහුදෙත් තියෙනවා එක එක ජෙලි වගේ කොටස්. ඒවට නිකම් ප්‍රාණමය ස්වභාවයක් තියෙනවා වගේ දැනෙනවා. නමුත් ඒවා ඇතුළම පුනර්භව ශක්තිය නැහැ. හැම එකෙම නැහැ. ඉතින් සතර මහා භූතයන් ගැටෙන තැන මේ ජීව ශක්තිය නිර්මාණය වෙනවා හැමදාම. ඒසන් නිවන් දක්වන්න කියලා මම ඔය ඇත්තන්ව මැරෙන්න ඕනේ නැහැ. මොකද හේතුව මේ අප්‍රමාණ ජීවීන් මේකේ ඉන්නවා. ඔබට දුකක් තියෙනවා නම් ඒ දුකෙන් ගැලවෙන්න. ඔබට ආසාවක් තියෙනවා නම් මේක සංචාරයක් වගේ පින්නතුනේ. ඔබත් ආස කරනවනේ සමහර රටවල් තියෙනවා. බලන්න යන්න කැමති අය ඉන්නවා. නිව්සීලන්ත බලන්න යන්න කැමති අයත් ඉන්නවා. කාන්තාර බලන්න යන්න කැමති අයත් ඉන්නවා. තේරුණානේ? සෞදි අරාබියේ, ඩුබායි, අබු ඩාබි මේ කාන්තාරත් පොඩ්ඩක් බලන්න කැමති අය කට්ටිය ඉන්නවා. වැලි කඳු වල ගිහිල්ලා බලන අය ඉන්නවා. ඉතින් එක එක ආසාවල් තියෙන්නේ. ඉතින් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. මේ ලෝකෙත් එක එක තත්වයන් වලට පත් වෙන්න කැමති අය ඉන්නවා. එහෙමයි නේ නේ? එක එක්කෙනාගේ මේ ජීවන රටාව ප්‍රාර්ථනා කරන විදිය එක එක විදියයි. තේරුණා නේද? එක එක විදියයි. ඒ වගේ තමයි සංසාරෙත් එක එක ප්‍රාර්ථනා තියෙන්නේ. එතකොට පින්නතුනි දහමක් සොයාගෙන යද්දි මට තිබුණු ප්‍රාර්ථනා මොකද්ද? මම දැනගෙන හිටියා උපාදානස්කන්ධය තමයි දුක, සංගීතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක පොතෙන් නෙමෙයි හිතෙන් දැක්කා. ඔයත් හිතෙන්ද ඒක දුකයි කියලා දකින්නේ පොතෙන්ද? හිතෙන්. කෙටියෙන් කිව්වොත් හිත තමයි දුක් දෙන, මුලා කරන, රවට්ටන කෙනා. එවනම් පින්නතුනි මට අවශ්‍ය කරනවා සිත නිරුද්ධ කරන්න. කුමන්ද කරන්න අවශ්‍ය කරන්නේ? හිත නිරුද්ධ කරන්න. ඔය ඇත්තන්ට හිතක් තියෙනවද? එයා තමයි ඔබව පීඩාවට පත් කරන්නේ. හැබැයි ඔබට නුවණ නැති නිසා ඔබ හිතන්නේ ඒක ඔබේ ප්‍රශ්නයක් කියලා. තේරුණානේ? ඒ හිත දුක් දෙනවා කියලා ඔබ දකින්නේ ඒක ඔබේ ප්‍රශ්නයක් කියලා හිතන්නේ. දැන් අර කැරට් මේ කැරට් එකක් අර බූරු වගේ මෙහෙම ඉස්සරහින් තියෙන හොම්බලගේ ඈතින්. ඒ කැරට් ගෙඩිය Tamanට කන්න බැරි බූරුවා හිතන එයාගේ ප්‍රශ්නයක් කියලා ඒක. එතකොට එයා මොකද කරන්නේ? හැමදෙස්සෙම අර කැරට් අලේ කෑම ගැන කල්පනා කරගෙන ඉස්සරහට ඉස්සරහට යනවා. සත්තු පවා බලන්න පින්නතුනි අන්දල වැඩ ගන්න හැටි. එනිසාවෙන් ඔබේ ප්‍රශ්නයක් නොවේ තියෙන පින්නතුනේ හිතේ ප්‍රශ්නයක්. මේ හිතේ හිතෙන් නිදහස් වෙන්න ඕන. චිත්තේන නීයති ලෝකෝ. හිත තුල තමයි ලෝකේ පිහිටලා තියෙන්නේ. හිත අයින් කරොත් ලෝකේ අයින් වෙනවා. හිත දුරු කළොත්, නිරෝධය කරොත් ඔබ ලෝකෙ නිදහස් වෙනවා. හිත නඩත්තු කරන්නේ කවුද? ඔබමයි. හිතෙන් ඔබට යම් යම් ප්‍රතිලාභ ලැබෙන නිසා. මොනවද හිතෙන් ලැබෙන ප්‍රතිලාභ? හා? වින්දනය. ඔව්, හිතට ප්‍රතිලාභ වශයෙන් ඔබට ලැබෙනවා පින්නතුනි. හිතෙන් අපිට දනවනවා මේ ඉන්නේ ඔබ, මේවා ඔබගේ. හිත සතුටු කරන්න දෙයක් කළොත් එයා අපිට තරු පදක්කම් දෙනවා. හැබැයි රැවැට්ටීමක්. තේරෙන්නේ නැහැ. යුද්ධෙට යනවා යුද්ධයට යනවා කියන්නේ නිකම් මරණයටපත් වෙන්න යනවා වගේ වැඩක් නේ යුද්ධ කරනවා කියන්නේ හමුදා සෙබලේ. මේ මැරෙන්න යන එකට ඊළඟ මොහොතේ මැරෙනවා ඊළඟ මොහොතේ මැරෙනවා කියන තැන ඉන්න එක්කෙනාට උනත් මොනවා හරි දිනුවාම මොකද්ද දෙන්නේ? තරු දෙනවා පදක්කම් දෙනවා. මේ මිනිස්සයා කල්පනා කරන්නේ මේ තරුව මොකටද ඊළඟ බෝම්බෙට අහුවෙච්ච ගමන් කියලා. ඒ වුණාට එයාට ඒ තරුව වටිනවා. එයා මේක රවට්ට ගන්නවා. එයා මේ තුල අභිමානයක් ඇති කර ගන්නවා. ඒවට තමන්ගේ පාර්ශවයේම විතරයි ඒවයි වටිනාකම් තියෙන්නේ. අනිත් පාර්ශවයේ ඒ තරුව වලට ගරු කරන්නේ නැහැ. සම්මුති දේවල් වලට අගයන් ලබා දුන්නාම ඇලුනහම තියෙන මුලාව ප්‍රශ්නය ඕකයි. අපි මේ ලෝකෙට වැඩ කරන්න ඕන තමයි. මේ වැඩ කළාට මේ සත්‍ය තේරුම් කරගන්න ඕන. මේ ලෝක සත්‍ය අවබෝධ කරගන්න ඕන. හිතට මේ විදියට රැවටෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. සිතට මුලා වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ. දැන් මහරහතන් වහන්සේලා කියන්නේ ලෝකෙට වැඩ නොකරපු අය නෙමෙයි, සේවය නොකරපු අය නෙමෙයි. ඒ සේවය කරන පින්තුනේ අවබෝධයෙන්, යථා අවබෝධයෙන්. ලෝකේ தත්ත්වය මේකයි. මිනිස්සු ආශ්‍රය කරන මිනිස්සයා කියන්නේ මේ වගේ කෙනෙක්. සතුන්ට කැම දෙනවා සත්තු පිළිබඳව අවබෝධයෙන්. කුමන හෝ උපාදාන ශක්තියක් වේද පින්නතුනේ සිත නිරුද්ධ වන්නේ නැහැ, සිත නිදහස් වන්නේ නැහැ මෙතනින්. කුමන හෝ උපාදාන ශක්තියක් වේද එය පදනම් කරගෙන සිත එළඹගෙන සිටිනවා. ඔබට කිසිම උපාදානයක් නොම වේද සිත නිරුද්ධ වෙනවා. ඔබ කිසිවකට නොඇලේද ඒ මොහොතේම ඔබේ සිත නිරුද්ධ වෙනවා. කිසිවකට නොගැටේද ඒ මොහොතේම ඔබේ සිත නිරුද්ධ වෙනවා. කිසිවකට නොඇලීම, කිසිවකට නොගැටීම පවත්වන්න බෑනේ පින්නතුනේ. ඇලීම ගැටීම කියන එක පින්නතුන්ට මෙහෙම අසුරු සැනක් පවත්ව ගන්න පුළුවන් වුණා නම් මෙයා නිරුද්ධ වෙනවා. ඔය වායු බැලුම් කියන එක තමයි උදාහරණයට ගන්න පුළුවන්. දැන් ඒ වායු බැලුම් එකක් නූල් කීපයකින් බැඳලා තියෙනවා. ඒ නූල් එක එක කැපුවත් එක නූලකින් හරි රැඳිලා තියෙනවා. තප්පරයකට හරි මේ එක නූල කැපුවොත් ඒක සම්බන්ධතාවය දුරු කළොත් ඒක අහසට එකතු වෙනවා. රැඳිලා තියෙන්නේ. ඒ වගේ තමයි පින්තුනි සියලු බැඳීම් සිඳුවොත් ඒ මොහොතේම ඔබ විශ්වයට එකතු වෙනවා. පුජ්‍යලත්වය දුරු වෙලා යනවා, නැති වෙලා යනවා. සිතෙන් ඊට පස්සේ මේක අවබෝධ කරගත්ත රහත් මෙහෙණින් වහන්සේලා, රහතන් වහන්සේලා එහෙම මොකද කිව්වේ? මෙහි මමෙක් දක්නට නැත්තේමයි කියලා කිව්වා. මෙහි මමෙක් දක්නට නැත්තේමය. බලන්න මෙන්න මේ වජිරා සූත්‍රයේ කියන සූත්‍රයේදී අද කාන්තාවන්ගේ දවසනේ, කාන්තාව විමුක්තිය ලැබිච්ච දවස. දිනක් වජිරා මෙහෙන හැඳ පෙරවා පාසිවුරුගෙන සවැත් නුවර පිටු පිණිස පිවිසුනාය. දන් වළඳා අවසන දිවා විහරණය පිණිස අන්දවනේ වෙත ලැබුණාය. පිවිස රුක් මුලක් මුල දිවා විහරණය පිණිස වැඩ උන්නාය. ඉක්බිති පවිටු මරු වජිරා මෙහෙන බියත ඇති ගැනීම හා ලොහු දැම දැහ ගැනීම උපදවනු කැමැත්තේ, සමාධියෙන් පහකරනු කැමැත්තේ වජිරා මෙහෙන වෙත එළඹ මෙසේ කීය. ඒ කාලේ නරක මිනිස්සෙකුට මේ මාර එයා කියන වචනයත් භාවිතා කරලා තියෙනවා. යම් කිසි අසත්පුරුෂේ බයකරන්ඩ බීචිය තැති ගැනීම ඇති කරගන්න ප්‍රශ්න අහනවා. ඒ මිනිස්සේ කියන්නේ මාරෙක් කියලා අපි කියන්නේ, මිනිහ හරි මාරෙක් කියලා කියන්නේ ඒ වගේ තමයි. කේනාහයම් භගතෝ සත්තෝ කුච්චං සත්තස්ස කාරකෝ කුච්චං සත්තෝ සමුප්පන්නෝ කුච්චං සත්තෝ නිරුජ්ජති. මෙන්න මේව තමයි කාලේ අහපු මනුස්සයව අහපු ප්‍රශ්න, නැත්තම් මාර ආවේශයෙන් අහන ප්‍රශ්න. මේ සත්‍යය කවුරුක විසින් කරන ලද්දේද, මවන ලද්දේද? මේ සත්‍යය කළ තැනැත්තා කොහිද? මේ සත්‍යය මවන ලද, නිර්මාණය කරන ලද ක්‍රියේටර්? ලෝකෙට තියෙන ලොකුම ප්‍රශ්නයක් අහලා තියෙනනේ, ලෝකෙ තියෙන ලොකුම ගැටලුවක්නේ. මේ සත්‍යය කොහිද? මේ සත්‍යය කල තැනැත්තා කොහිද? මේ සත්වයා කොහි හටගත්තේද? මේ සත්වයා කොහි නිරුද්ධ වේද? බලන්න අහපු ප්‍රශ්නේ සම්පූර්ණ ප්‍රශ්නේ. ඒ කාලේ තිබුණ බ්‍රහ්මයා විසින් නිර්මාණය කරන ලද වාද එහෙම තිබිච්ච සමය. ඉතින් දෙන්න ඕන බරපතලම උත්තරේ. ඉතින් අද කාලේ ඉන්න මෙහෙණින් වහන්සේ නමකට හරි උපාසිකාවකට හරි මේකට උත්තරේ දෙන්න පුළුවන්ද? බෑනේ. උත්තරේ එන්නේ අන්ධබූත වෙනවා. ලේසි වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම උත්තර ලබා දෙනවා. කින්නෝ සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුති සුද්ධ සංඛාර පුඤ්ඤෝයං නයිද සත්තූප ලබ්බති යතාහි අංග සම්භාරා හෝති සද්ධෝ රතෝ ඉති ඒවම් බන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති දුක්ඛමේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච ඥාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති ඥාඤ්ඤත්‍ර දුක්ඛා නිරුජ්ජති. මරුව සත්වේක්කයයි අදහන්නේහිද? අංක 1. නුඹ සතෙක් කියලා පිළිගන්නවද? එතකොට මේක මිනිස්සෙක් තමයි අහලා තියෙන්නේ. තෝ සතෙක් කියලා පිළිගන්නවා. දැන් ඔබ ඔය ඇත්තන්ගෙන් අහන්න දෙන්නේ තෝ ඔය ඇත්ත සතෙක් කියලා පිළිගන්නවද? තේරුණා නේද? සතෙක් කියලා පිළිගන්න මම ගෑනු සතෙක්, මම පිරිමි සතෙක් නේ? එහෙම සතෙක් කියලා නේ පිළිගන්නේ. ගෑනු අය පිළිගන්නේ මං ගෑනු සතෙක් කියලා. පිරිමි අය පිළිගන්නේ පිරිමි සතෙක් කියලා. රාජමේරින් වහන්සේ අංක එකට අහනවා තොප සතෙක් කියලා පිළිගන්නවද? නිකන් උපාදානය කරගන්නවද? අල්ලගන්නවද? සතෙක් කියලා පිළිගන්නවද? තාගේ මාර දෘෂ්ටියක් නොවේද? මාර දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටියට, වැරදි දෘෂ්ටියට. තේරුණා නේද? වැරදි කියන එකයි මාර කියන්නේ මෙතෙන්දී. වැරදි දෘෂ්ටියක් තාගේ මාර දෘෂ්ටියක්. එහෙමනම් මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම ගැහණු සතෙක්, මම පිරිමි සතෙක් කියලා අල්ලගෙන ඉන්න හැම කෙනාම ඉන්නේ සම්මාදිට්ඨියේද මාර දෘෂ්ටියේද? මාර දෘෂ්ටියේ. එන එකෙන් මිදෙන්න ඕන ඉක්මනින්ම. සතෙක් කියලා තමන්ම ගන්න එකෙන් තමන් මිදෙන්නේ ඉස්සෙල්ලම. මේ හුදු සංස්කාර පින්ඩේකේ. මේක නේද අපි හැමදාම ධර්මයෙන් කියලා දෙන්නේ. මේ හුදු සංස්කාර පින්ඩේකේ. දැන් මම ඉස්සෙල්ලත් කියලා දුන්නේ මේ වහින්නේ මිනිස්සුන්ගේ ශරීරවල තිබුණු ලේ ධාතු කියලා. ඒවෙන් තමයි මේක හැදිලා තියෙන්නේ කියලා. එතකොට වටහා ගන්න ඕන මොකද්ද? මේක හුදු සංස්කාර පින්ඩයක්. මේක සතෙක් අල්ල ගන්න හොඳ නෑ. ඒක විද්‍යාත්මක දෙයක් නෙමෙයි, ඒක අවිද්‍යාත්මක දෙයක්. අවිද්‍යාව තියෙන්නේ මේ පිට ආගමක නෙමෙයි, තමා තුළමයි. තේරුණා නේද? මේ තමා කියලා ගන්න තැනමයි මේ අවිද්‍යාව තියෙන්නේ. මේ හුදු සංස්කාර පින්ඩයකේ නුඹ රැවටෙන්න එපා. මම කරෝලිස්, මං අප්පුවාමි, මම හාමු, මෙතන ලොකු හාමු, පොඩි හාමු, මේ ජනාධිපති, මං අගමැති කියලා නිකන් රැවටෙන්න එපා. තේරුණා නේද? මං අහවල් නිලේ, අහවල් කෙනා, අහවල් මෙච්චර කෙනා, මෙච්චර දීපල තියෙන කෙනා, මේ ගමේ පළවෙනියා, මේ ගමේ මුල්කා ගම්කාරයෝ. එහෙමත් තියෙනනි මාන්නයක් නේ. අපි මේ ගම්වල මුල් ගම්කාරයෝ කියලා එහෙම හිකුත් තියෙනවා මාන්නයක්. අපච්චි ඒ කියලා වැඩක් නැහැ. මං ජේෂ්ඨයා, ශ්‍රේෂ්ඨයා, සීනියර්, ජූනියර් කියලා තියෙනවා. මේ හුදු සංස්කාර, මේක සංස්කාර පින්ඩයක්. මේ සත්වයේ කොහි හට සංස්කාර පින්ඩයක මෙහි සතෙක් නොලැබේ. මේක හොයාගෙන ගියොත් සතෙක් හොයාගන්න බැරි වේ. කවුද කියන්නේ මේ? වජිරා රහත් මේනින් වහන්සේ. බලන්න ඒ උත්තමාවී ඒකාන්තයෙන් රහත්. මේක සතෙක් හොයාගන්න බෑ කියලා ඍජු වචනයක් දේශනා කරනවා. නිකන් බොරුවට නෙමෙයි කියන්නේ, කිව්වට නෙමෙයි කියන්නේ, බණ ටික අහගෙන ගිහිල්ලා කටපාඩමින් නෙමෙයි කියන්නේ. යාම පරිශනය කළා, යථා අවබෝධය කළා, සත්‍යෙක් අහුවෙන්නේ නැහැ. මේ මනස ඇතුලේ සත්‍යෙක් අහුවෙන්නේ නැහැ. තේරුණා නේද? සත්‍යෙක් අහුවෙන්නේ නැහැ. එනිසා කියන මෙහි සත්වයක් නොලබේ. අවයව සමෝයේ හේතුගෙද හේතු කොටගෙන යම්සේ රතේ යන ශබ්දය වේද? අංග සම්භාරයක් එකතු වුණා තැන රතේ යන කාර් එක, බස් එක, වෑන් එක, ප්ලේන් එක, කෝච්චිය කියන මේ වගේ රතේ කියන නම ලැබෙන අංග සම්භාරයක් එකතු වුණු තැන. එසේම පංචස්කන්ධය ඇති කල්හි සත්වයා යන ලෝක විවාහාරයේ සම්මුතිය ලැබේ. එහෙනම් මේ පංචස්කන්ධය, සත්වයා, ස්ත්‍රිය, පුරුෂය කියලා ලෝක විවාහාර සම්මතයක් තියෙනවා. ওই සම්මතයේ තමයි හිත ඇලිලා ඉන්නේ. ඒකෙන් නිදහස් කරගන්න ඕන. දුකම ලැබේ. දුක තමයි ලැබෙනවා නම් ලැබෙන්න තියෙන්නේ. දුකම පවතී. දුක තමයි පවතින්නේ. දුකම විඳි. දුකම තමයි විඳින්නේ. දුක හැර අනෙකක් නොලැබේ. ජීවිතේ දුක හැර අනෙකක් ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඉතින් කොච්චර හොයාගෙන ගියත් ඔච්චර තමයි ඉතින්. ජීවිතේ කොච්චර හොඳට ගියත් අවසානයේ ඉතින් ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා තමයි නතර වෙන්නේ. තේරෙනා නේද? ඒවා ඉතින් අහගන්න ඕන ඔය මැරෙන්න ආසන්නව ඉන්න ලෙඩ ඇඳන් වල ඉන්න කට්ටියකින්. එහෙත් නුවණ තිබුණොත් විතරයි. තේරෙනා නේද? දුක හැර අනෙකක් නොලැබේ. දුක හැර අනෙකක් නිරුද්ධ නොවේ. අන්න පින්තුනේ ලස්සන වචනේ. මේ ඔය ඇත්තළු නිවන් දකින්නේ අරකේ මේකේ කියලා මුකුත් කරන්න දෙයක් නැහැ. ඔබ ළඟ දුක හොයාගන්න, දුක නිරුද්ධ කරන්න එච්චරයි. මේ මොහොතේ ඔබ වේදනාවක් විඳිනවා ඇති. ඒ වේදනාව දුකයි. පින්තුනේ ඒක හැංගිලා නැද්ද? තේරිලා නැද්ද? මොන වේදනාවක් වුණත් දුකයි කියලා තේරෙන්නේ නැද්ද? මොනම වේදනාවක් වුණත්, සැප වේදනාවක් වුණත් දුකයි කියලා තමන්ට තේරෙන්නේ නැද්ද ඒක? තේරුණාද? මොනම වේදනාවක් වුණත් දුකයි කියන තුනේ. අයි දුක් නොවන වේදනාවක් නැහැ. වේදනාව දුකයි. ඉතින් උපමාවාර ලස්සනට මට මතක් වෙන්නේ අයිස් කැටයයි ගිනි අඟුරයි. අයිස් කැටයක් අතින් අල්ලගෙන හිටියත් දුකයි, ගිනි අඟුරක් අතින් අල්ලගෙන හිටියත් දුකයි. ඕනම් ගෙදර ගිහිල්ලා අයිස් කැටයක් අරන් නිකන් මේ මතේ මිටි කරගෙන ඉන්න ඕක තමයි සැප වේදනාව. බලන්න ජීවිතේ විඳින්න විඳවන්න ගිහිල්ලා අවසානේ සියලු දෙනාම අවසානේ කොතෙන්ද වැටෙන්නේ කියන දුකටමයි. එහෙනම් ඉතින් නයිට් ක්ලබ් යන මිනිස්සු හොඳ සතුටෙන් ඇදිනේ. ඈ සංගීත අභ්‍යාසංග වලට යනවා, නයිට් ක්ලබ් යනවා, බොනවා කනවා. එතන විතර පීඩා ගොඩක්, එතන විතර මානසික ලෙඩ ගොඩක් කොහෙවත් නැහැ. මේ මිනිස්සු ඒ තරම් විඳවනවා ජීවිතේ. දුකයි. දැන් ලංකාව වලට වඩා හපම් පිටරටවල් වල ඒ තැන් වල උදේ පාන්දර කබරේ වගේ පාරවල් දිගේ වැටිලා ඉන්නවලු. ඔය රාත්‍රී සමාජ ශාලාවල් වල නටපු ගායපු කට්ටිය සත්තු වගේ. අර බුදුහාමුදුරන්ගේ කාලේ නාටිකාංගනාව ටික තැන් තැන් වල වැටිලා හිටියා වගේ පාරවල් දිගේ වැටිලා ඉන්නවලු. මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා විනාශ වෙලා. සැපදේ නෑනේ. එහෙනම් ජීවිතේ කොහේ වැළුවත් මොකද්ද තියෙන්නේ? දුක. දුක දුක හැර අනෙකක් නොලැබේ. ඒ නිසා අපි හැම තැනම හැම එන්ඩෙහකම දුක තියෙනවා. හැම එන්ඩෙහකම මරණය තියෙනවා. හැම එන්ඩෙහකම සමු ගැනීම තියෙනවා කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. සෑම හමුවීමකම වෙන්වීම තියෙනවා කියලා තේරුම් අරන් ජීවත් වෙන්න ඕන. එහෙම නැද්ද? තියෙනවා නේද? සෑම උපතකම මරණය තියෙනවා, සෑම හමුවීමකම වෙන්වීම තියෙනවා, සෑම සැපකම දුක තියෙනවා. සැප කිලෝ එකයි නම් දුක කිලෝ එකක් තියෙනවා කියලා හොඳට මතක තියාගන්න. දුක හැර අනෙකක් නොලැබේ. මේ ඇසු පවිටු මාරයා දුකට පැමිණ සතුටු සිත් මේ ඇසු මාරයා දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ අතුරු දහන් විය කියලා සඳහන් වෙනවා. මේ දේ අහලා මාරයා නොසතුටු සිත් ඇතිව අතුරු දහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාට උත්තර නැති වෙලා ගියා. දැන් බලන්න ඔන්න ලෝකයේ මැව්වේ කවුද? ඒ මැව්ව කෙනා කොහේද? කවුරුන් විසින් මැව්වද කියලා ඔන්න අහන ප්‍රශ්න වලට මෙන්න උත්තරේ. සත්‍යයාගේ මැවීමක් ගැන කතා කරනවා. සතෙක් මෙතන ඉන්නවද කියලා ඉස්සෙල්ලා අහන්නේ. තේරෙනා නේද? සතෙක් පෙන්වන්න එපා. මේ හුදු සංස්කාර පින්ඩේකට සම්මුති නමක් පමණයි. කිකිලිද බිත්තරේද ඉස්සෙල්ලා උපන්නේ? ඉස්සෙල්ලා කිකිලියෙක් හැදුනේත් නැහැ, බිත්තරයක් හැදුනේත් නැහැ. තේරුණා නේද? දැන් කට්ටිය ගොඩක් කල්පනා කරනවනේ කිකිලිද විතරේද කිකිලිද විතරේද ඉස්සල්ලා ආවේ. ඔය වගේ තමයි නේද? ඔය උත්තර දෙන්න බැරි ලෝකේ ඉතුරු වෙච්ච ප්‍රශ්නයක්. ඉස්සල්ලා කිකිලියෙක් හැදුනේත් නැහැ, විතරයක් හැදුනේත් නැහැ. ඉස්සල්ලාම හැදුනේ සංස්කාර පින්ඩයක්. ඒ සංස්කාර පින්ඩේ විතරයක් දැම්මා. ඒ සංස්කාර පින්ඩේ පරිණාමය වුණා විතරයක් දාන මට්ටමට. විද්‍යාඥයෝ නව සත්තු නව ජීවීන් නිර්මාණය කරනවා කියලා අහලා තියෙනවා නේද? ආ, ඒවට පේටන් ගන්න බෑ. තේරෙනවද නේද? නිර්මාණය කරන්න පුළුවන්. මේ පේටන් බලපත්‍ර එහෙම ගන්න බෑ ඒවට. සතුන්ට ගන්න බෑ. ජීවීන්ට ගන්න බෑ. භාණ්ඩවලට විතරයි. ඒ කියන්නේ විරිත හැමදාම නිර්මාණය වෙනවා, නිර්මාණය කරන්නත් පුළුවන්. මිනිස් ඥාන අරගෙන වෙනත් සතුන්ගේ ඥාන අරගෙන අමුතුම සතුන් නිර්මාණය කරන්න පුළුවන්. ඒක භයානක තත්ත්වයක් ඒක. එහෙම නිර්මාණය වෙනවා. ඉතින් වෙනතුනේ ඔබේ දුක ඔබ හඳුනා ගන්න, ඔබේ දුකෙන් ඔබ නිදහස් වෙන එච්චරයි. ඉතින් කෙනෙක් පින්නතුනේ නිදහස් වෙන්නේ එක්තරා මට්ටමට එනකම් විතරයි හැමෝම. ඒ යාගේ කැමැති මට්ටම. බුද්ධ කාලෙත් එහෙමයි. සෝවාන් මාර්ගයට ආවා, සමහර අය ඵලයට ආවා, සමහර අය සකදාගාමි වුණා, සමහර අය අනාගාමි වුණා, සමහර අය අරිහත් වුණා, සමහර අය අතරපත් නිවන් පසකට දා බෝසත්වර වුණා, සමහර අය මෙතනම අවසන් කරලා නිවන් දකින්න ඕන කියලා හිතලා සසරින් නිදහස් වෙලා ගියා. මම ඉතින් අපි කියන්නේ නැහැ කෙනෙකුට මේ කියන්නේ නැහැ මේ ප්‍රෙෂර් කරලා ඔයා අනිවාර්යෙන් නිවන් දකින්න කියලා. ඔබේ කැමැත්ත තියෙනවා සංසාර දුකටපත් නොවි වැඩ කරන්න, සතර අපායට නොයා වැඩ කරන්න. මේ සසර බියකරුයි, භයංකාරයි. තමගේ චේතනා පාරිශුද්ධත්වය තුළින්, චේතෝ විමුක්තිය තුළින් මේ සත්‍ය අවබෝධයට පත් වෙන්න, ඒක සසරට රැකවරණයක්, ශක්තියක් බවට පත් වෙනවා කියන එක අපි නිරන්තරයෙන් ඉතින් මතක් කරනවා. නමුත් ඉතින් අපිට කාටවත් බලෙන් කියන්න බෑ. හොයනෝ නම් විතරයි මග කියන්න පුළුවන්. දැන් කාට හරි අඳ ගහලා ඉවර වෙලා පාරේ ඉන්න මිනිස්සෙකුට මේ පාර දිගේ යන්න කියලා අපිට කියන්න බෑ. ඒ මිනිස්සයා පාර හොයන්න ඕන. පාර හොයන කෙනෙකුට විතරයි පාර කියන්නේ. පැහැදිලිනේ? ඊළඟට තියෙනවා සෝමා සූත්‍රය දේශනාවේදී. සෝමා මෙහෙණිය අන්දවනේ විවේක සෝයෙන් වැඩවෙසෙන අවස්ථාවේ පවිතු මාරයා එතුමිය වෙත අවුත් මෙසේ කීය. යන්තං එසේ පත්තබ්බන් තහානම් දුරබි සම්භවං නතං දඟුල පඤ්ඤාය සක්කා පප්පෝති නිට්ඨියා. ඉසිවරුන් විසින් ලැබිය යුතු දුර්ලභ වූ යම් මේ পদවියක් ඇද්ද වේද? එය දෑඟුල් නුවණ ඇති ස්ත්‍රිය විසින් නොලැබිය හැක. මේ ස්ත්‍රීන්ට මේක අවබෝධ කරගන්න බෑ. මේ පොඩි මොලයක් තියෙන නුවණක් තියෙන ගෑනුන්ට ඕක දකින්න පුළුවන්ද කියලා සමච්චලයට ලක් කළා එක්තරා මිනිස්සෙක් ඇවිල්ලා. ඒ කාලේ හරියට මේ බ්‍රාහ්මණවාද, ස්ත්‍රී පුරුෂවාද, ස්ත්‍රීන් පහලට දැමීම මේ කාලේ තදට තිබුණා. ස්ත්‍රීන්ට මොලේ නෑ කියලා. දැන් වුණත් ඉතින් වැඩි වෙනසක් නැහැ. වාහනයක වුණත් රිවර්ස් එක බෑනේ. රිවර්ස් එක බලුවන්ද පිරිමින්ද වගේ බෑ. හැයි බැරි. එයාට මොලේ හැන්ඩල් කරගන්න බෑ. වාහනේ කොහෙද යන්නේ කියලා මැනස් කරගන්න බෑ. මොනවද මේ බැලන්ස් කරගන්න බෑ. එයාට මෙහෙට ගැබුවම වාහනේ මෙහෙ යන්නේ කියලා හිතාගන්න බෑ. ඉතින් පිරිමි තමයි මේ රිවර්ස් කරලා දෙන්නේ පාරවල් වල හිර වුණාම.
ඒකේ යම් කිසි සාධාරණත්වයක් තියෙනවා. ඒකේ පැහැදිලි වෙනවා. මම දන්නා ඉතින් මාත් එක්ක ගමනාප වෙන්න බෑ මේ කියන එක. ඉතින් මේ දෑඟුල් නුවණ තියෙන ස්ත්‍රියට ඕක දකින්න පුළුවන්ද? ඒක නිසා ඔය ඇත්තන්ට ලොකු නින්දාවක් ලෝකේ තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා පඬිත වෙන්න නැතුව ටිකක් කල්පනා කරලා උත්තර දෙන්න ඕන. පැහැදිලි නේද? ඒක විද්‍යාත්මකව තොප්පු කරලා දෙනවා. පිරිමින්ගේ මොලේ තරු දෙකයි තුනයි තියෙන්නේ. ඒක ගොඩාක් එළිය තියෙනවා. හරිනේ මේ ආලෝක වලින් පැහැදිලි කරන්නේ. ස්ත්‍රීන්ගේ තරු ගොඩාක් තියෙනවා. හැබැයි ආලෝකයේ හැම එකෙම මදි. තේරුණා නේද? ඒ කියන්නේ ස්ත්‍රියකට ගොඩාක් දේවල් මේකේ දරා ගන්න පුළුවන්. ඒ වුණාට ඒ හැම එකම නිකන් බාගෙට බාගෙට වගේ පොඩ පොඩ තමයි බලුවා. රිවර්ස් එකත් පොඩ්ඩයි පුළුවන්. වාහනේ tikai එලවන්න පුළුවන්. ඈ හැම එකම පොඩ පොඩ තමයි යන්න පුළුවන්. හැබැයි ගොඩාක් පිරිමින්ට වඩා ගොඩාක් දේවල් තියෙනවා. තාරකා තාරකා වගේ මොලේ පැහැදිලි කරලා තියෙනවා. පිරිමින්ගේ තියෙන tikai ඒ ටික හොඳට එළියයි, ප්‍රබලයි, ආලෝකවත් වෙනවා. ඒක තමයි පිරිමින්ගේ හැටි. ඇත්ත පිරිමියා ජොබ් එක හරි රස්සාව හරි මොනවා හරි මේව කරගත්තාම ඒ මිනිස්සයා ඒක පස්සෙම දුවනෝ මිසක් අර පළල්ව හිතන්නේ නැහැ. ගෙදර කාන්තාව තමයි දරුවා, උදේ කෑම, දවල් කෑම, අවස කෑම, ඊට පස්සේ ඊළඟ මාසේ මේ ඔක්කොම හිතන්නේ කාන්තාව. තේරුණා නේද? ඒ නිසා පිරිමියාගේ ස්වરૂපය තේරුම් ගත්තා නම් හරි. ඒ නිසා එහෙම එකක් තියෙනවා. ඒ නිසා එකෙන් අදහස් වෙන්නේ යම්කිසි කාරණයක විනිවිද භාවය නිකන් ගැඹුරට තීක්ෂණව ගමන් කිරීමේ හැකියාව පිරිමි කරනවා. අය අර ගොල්ලන්ගේ අර ශ්‍රද්ධාව නිසා උඩින් සිතන ස්වභාවය තියෙනවා. හරියට අර දයාව අනුකම්පාව එහෙම තියෙනවනේ. හොරෙක් ඇවිල්ලා වතුර එකක් ඉල්ලුවත් ගෙටඬ ගහලා දෙන සයිස් එකේ අයනේ නේද? ඉතින් ඒ නිසා ඒ දයාව නිසා, සෙනෙහස නිසා, කරුණාව නිසා දේවල් වෙන්නේ. එහෙම කරපු එහෙම කියපු අවස්ථාවේදී හොඳ උත්තරයක් දෙනවා හැබැයි මාරයට. තේරුණා නේද? ඒ ඇසෝ සෝමා මෙහෙන මෙසේ පිළිතුරු දුන්නාය. ඉත්ති භාවෝ කිං කෛරා. චිත්තම් මි සුසමාහිතේ ඥානම් හි වත්තමානම් හි සම්මා ධම්මං විපස්සතෝ. සම්මා ධම්මං විපස්සතෝ. මෙහි සම්මා සමාධි ඇවිල්ලා කරගන්න ඕන. සම්මා ධම්මං විපස්සතෝ, සම්මා ධර්මය අඳුන ගන්න ඕන. සම්මා ධර්මය කියලා එකක් තියෙනවා. සම්මා ධම්මං විපස්සතෝ. යස්ස නූන සියා එවං ittaham purisoti va kinchi va pana anyasmin tammaro vadantu marhati. සිත මැනවින් සමාධිගත වූ කල්හි, නුවණ පවත්නා කල්හි, මනාකොට දහම් දකින්හුට ස්ත්‍රී බව කුමක් කරන්නේද? මනාකොට ධර්මයේ දැක්කොත් එහෙම පින්නතුනේ. අන්න එයා ස්ත්‍රී බවක් අල්ලගත්ත කෙනෙක් නෙමේ. මේ සම්මයක් ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක් ස්ත්‍රියක් නෙමේ තවදුරටත්. අන්න ඔබට ස්ත්‍රියක් නොවෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා. පිරිමියෙක් දැක්කොත් තවදුරටත් පිරිමියෙකුත් නෙමේ. අෂ්ටාරේ පුද්ගල වෙනවා වර්ග ભેදයක් නැතුව. පැහැදිලිනේ? දැන් අෂ්ටාර පුජ්‍යල විතරයි මේ වචනේ විතරයි භාවිතා කරන්නේ. ඒක ස්ත්‍රී පදයක් දාන්නේ. ඒකට හේතුව ඒක ස්ත්‍රීත් නොවේ පුරුෂත් නොවන නිසා. ස්ත්‍රී බව කුමක් කරන්නද? මම ස්ත්‍රියක් මොයි හෝ මම පුරුෂයෙක් මී, මම පුරුෂයෙක් මී හෝ අන් කිසිවෙක් මී කිසිවෙක් වෙමි කියලා යමෙක් හිතනවා නම් හෝ යමෙකුට මෙසේ අදහස් වන්නේ නම් මාරතෙම ඔහුටම කියන්න සුදුසුයි. ඕක ස්ත්‍රීන්ට දෑඟුල් නෝන තියෙන මෙහෙමයි ඒ අයට ඔබ නිවනක් දකින්න පුළුවන්ද කියලා ඔය චෝදනාව කරන්න පුළුවන්කම තියෙන්නේ මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් එහෙම නැත්නම් මම වෙනාන් කෙනෙක් හරි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට උපාදානය කරලා ඉන්න කෙනෙකුට ඕක කියන්න ඕක මට අදාළ නෑ වගේ එකක් තමයි කිව්වේ. තේරෙනවනේ? දැන් gedara hari මහත්තයා කිව්වොත් ඔය ගෑනුන්ගේ හැටි ගෑනු ගති කියලා බැන්නොත් මහත්තයා ඕක කියන්න ගෑනුයි කියලා හිතන් ඉන්න කෙනෙකුට ඈ ගෑණියෙක් කියලා මම හිතන් ඉන්න කෙනෙකුට කියන්න. එතකොට ඔයා කවුද? මං ගෑණියෙක් නෙමෙයි. ඕවා කඩපාඩම් කරන් ගිහිල්ලා හරියන්නේ නැහැ. ආධ්‍යාත්මය තුලින්ම පරිවර්තනය වෙලා තියෙන්න ඕන. ආර්ය භූමියට පත් වෙලා තියෙන්න ඕන. ඒ ගතිය තමා තුලින් නිරුද්ධ වෙලා තියෙන්න ඕන. ඈ පුරුෂ ගතිය නැති වෙලා තියෙන්න ඕන. දැන් මටත් ඒ කාලේ තිබිච්ච හරි ගතියක් තමයි පිරිමි ගතිය. තේරුණානේ? මං කිව්වේ අර බණ ධර්ම අහද්දි මට අර රිදෙන වචනයක් තිබ්බා. මේ ධර්මය අවබෝධ කර නොගත් සෑම කෙනෙක්ම කාන්තාවක් කියලා කියනවා. කාන්තාව යනුවෙන් අදහස් කරන්නේ කාන්දම. කාන්දම යනු හැම තැනම ඇලීම. ඈ ඔයේ හරි අකඩ ගොඩක හරි මහපාරේ හරි ඇදන් දියා ගියාම රොඩු බඩු ඔක්කොම ඇලෙනවා ඔගේ. ඉතින් කාන්දම කියන්නේ කාන්තාව. මෙන්න මේකට මට හරියට රිදෙනවා. යකෝ මට කාන්තාවක් කියනවා අය. අපි පිරිමිනේ හොද. ඈ? අපි හොද පිරිමි කියන ඇතුලේ තියෙන අමුතු මාන්නයක් තියෙනවා. ඉතින් ඕකට කේන්ති යනවා. නමුත් ඉතින් කේන්ති ගන්න බැරි හින්දා සද්ද නැතුව ඉන්නවා. තේරුණා නේද? හැබැයි ඉතින් ඒ කේන්තියට මං අහු වුණා නම් මොකද වෙන්නේ? ධර්මයේ ප්‍රතික්ෂේප වෙනවා. ධර්මයේ මග අරිනවා. ඔතෙන්ට මං ආයි බණ අහන්න යන්නේ නැහැ කියලා හිතනවා. නමුත් පින්නතුනි ඒක දරාගෙන නැහැ. මේ වේදනාවටත් හේතුව මගේ මොකක් හරි උපාදානයක් වෙන්නේ නැති කියලා මම මොකද කරන්නේ? මේ වේදනාව, මේ දුකත් නැති කරගන්න මම මහන්සි වෙනවා. මේ දුක නැති කරගන්න, අර දුක් විඳින තැන නැති කරගන්නවා. මේ ඇසු මාර තෙම දුකට පැමිණියේය. නොසතුටු සිත් ඇත්තේය. එහි මාතුරු දහන් විය කියලා සඳහන් කරනවා. ඉතින් අද කාන්තා විමුක්තිය ලැබුව දවසේ වජිරා සූත්‍රය, සෝමා සූත්‍රය කියලා දුන්න නිවන ලස්සනට තියෙනවා. එතෙන්ට ඔබේ මනස හදාගන්න. මගෙන් අහන්න එපා කරන්න ඕන මොකද්ද කියලා. තමන්ගේ මනසම තමන් හැම මොහොතකම දැක දැක සම්මා ධම්මං විපස්සතෝ සම්්‍යක් ධර්මයට අනුකූල කරගන්න. දහමට අනුකූල කරගන්න. තේරුණා නේද? හැම දෙයක්ම හැම මොහොතක්ම භාවනාවක් කරගන්න. ඒ කියන්නේ හැම මොහොතකම ඔබට නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවයි කියන එකයි හැම මොහොතම භාවනාවක් කියන්නේ. හැම මොහොතකම ධර්මයේ දකින්න අවස්ථාවක් තියෙනවයි කියන එකයි හැම මොහොතම භාවනාව කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. හොඳේ. ඒක හරියට තේරුම් ගන්න. දැන් ඕක වටහා ගන්න. ඉතින් තරහ ගියාම හැමදෙරුනි කොහොමද ඒක භාවනාවක් වෙන්නේ කියලා. මම කිව්වා ඉතින් තරහ පාලනය කරගන්න එක තමයි භාවනාව කියලා. තේරුණා නේද? එහෙමනම් හොඳයි. දැන් වෙලාව ගත වෙලා ගිහිල්ලා තියෙනවා. උදෑසන කාලයේ කටයුතු තිබෙන උතුර මේක අවබෝධ කරගන්න, මේක පසක් කරගන්න, අප්‍රමාදීව කටයුතු කරන්න කියන කාරණේ අපි කියන තමන්ගේ මනස හදාන්න. සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානුශාසනං. එහෙම නැතුව ඉතින් පින්නතුන්ට අනේ එහෙම නෙමෙයි අපිට මොකක් හරි භාවනාවක් දෙන්න කියලා කිව්වොත්, අරමුණක් දෙන්න කියලා කිව්වොත් ඉතින් අරමුණක් දෙන්නත් පුළුවන්. ඉතින් එහෙම එක අරමුණක ඉඳලා වැඩක් නැහැ. අපිට මේ මොහොතේ තියෙන පැටලිච්ච තැන තමයි අපි ලියා ගන්න ඕන. එක එක්කෙනා එක එක තැන්වල පැටලිලා තියෙනවා. එක එක උපාදානයන් වල ඉන්නවා. ඒවයි නිදහස් වෙන්න. ඒවයි නිදහස් වෙලා කටයුතු කරන්න. දැන් දරුවන්ට තියෙන උපාදානය හැමදෙරෙන්නේ නැති වුණොත් එහෙම. උපාදානය නැති වුණොත් විද්‍යාත්මක වෙනවා. ඊළඟට දරුවෝ විද්‍යාත්මකව හදනවා. ධනයට තියෙන උපාදානය නැති වුණොත් අපි මේ ව්‍යාපාර අතහැරලා දාවේ නෑ. එතකොට විද්‍යාත්මකව ව්‍යාපාරය කටයුත්ත සිද්ධ කරනවා. තේරුණානේ? එතකොට මට තියෙන උපාදානය මම නැති වුණොත් එහෙම අපි මැරිලා යයි මෙතනින්. නෑ, ඊට පස්සේ එයා තේරුම් අරගෙන කරුණු කාරණා විද්‍යාත්මකව එයා ජීවත් වෙනවා. ශරීරය හා මනස පිළිබඳව අවබෝධ කරගෙන විද්‍යාත්මකව ජීවත් වෙනවා. ඊට පස්සේ මේ මේ සියල්ල අතහැරලා දැම්මම සතුටක් නැති වෙලා මේයි ජීවිතේ. ඊට පස්සේ එයා බොහොම සතුට වෙනවා, විද්‍යාත්මකව තේරුම් අරගෙන සතුට වෙනවා පින්නතුනේ. තේරුණා නේද? එයාගේ සතුට තියෙන දේ හරි ප්‍රබුද්ධයි. ඔබ දන්නවද ලෝක මහා දාර්ශනිකයොත් වැල්ලට ගියාම සිප්පි කටුව අහුලනවා. අහලා තියෙනව නේද? මහා ලෝක දාර්ශනිකයෝ විනෝදාංශේ සිප්පි කටුව ඇහිලිම කියනවා. එතකොට කෙනෙක් අහනකොට මේ පුංචි ළමයි කරන දෙයක් නේක. ඒක තමයි හැටි. ඒගොල්ලොත් වෙරළේ ලස්සන ඉර බැහැගෙන යන ලස්සන දකිනවා. හැබැයි ඒක වෙනස්. ඈ බුදුහාමුදුරුව ලස්සන දලු දාලා මල් පිපෙන කාලෙට කියනවා හරි ලස්සනයි ආනන්ද හරි ලස්සනයි කියනවා. ඒක බුදු කෙනෙක්ගේ දැක්ම. කොහොමද ඒක ලස්සනයි නේ? ආ ඒක වෙනස්. ඈ බුදු කෙනෙකුත් මේ ලෝකෙට දයාව, කරුණාව, ආදරය, ප්‍රේමය දක්වනවා. ඒක වෙනස්. ඒක ප්‍රබුද්ධයි. ඒක තියෙනවා හරි සාධාරණ සහ ලිමිට් ගතියක් තියෙනවා. සංයමයක් තියෙනවා. සංවරයක් තියෙනවා. උන්වහන්සේලා දාන වැළඳන අනිත් අයත් කැම ගන්නවා. උන්වහන්සේලාගේ ආහාරය තුළ උන්වහන්සේලා දකින දේ ඒ තුළ නොඇලෙන ගතියක් තියෙනවා. නෙළුම්පතේ දිය නොරදෙන්නාසේ කියලා උපමා කරලා තියෙන්නේ නේද? ඒ නිසා ඒක වෙනස්. ඒ උත්තමියොත් සංගීතය අහනවා. ඒක වෙනස්. හැමදේම පරිහරණය කරනවා. හැබැයි නොඇලි. හැබැයි නොගැටි. නොඇලි කියන වචනේ විතරක් කියලා නතර කරන්න හොඳ නැහැ. හැම තැනම නොගැටි කියන වචනේ පාවිච්චි කරන්න ඕන. නැත්නම් අපේ උදවිය ගැටෙනවා. ඒගොල්ලෝ හිතන්නේ නොඇලීම තමයි වැදගත් කියලා. ගැටීම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා අපි පාරේදී අපිට දකින්න ලැබෙනවා මිනිස්සු ගහ ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. ස්වාමියා විසින් බිරිඳට පාර දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි හේතුව? ගැටුණට ප්‍රශ්නයක් නැහැ කියන තැනදී මිනිස්සු ඉන්නේ ඒකයි. තේරුණා නේද? තේරුණා නේද? පාරමැද නිගම්වත් මේ සිප වැළඳගෙන ගියොත් එහෙම තමයි. අන්න බලන්න අර අර අතිශිෂ්ට සම්පන්න අපේ සංස්කෘතිය කනවාගේ. තේරුණා නේද? මං කියන්නේ මානසිකත්වය, හැදිච්ච මානසිකත්වය. ගැටුණට කමක් නැහැ. ඇලීම තමයි දෝෂය කියලා හිතන්නේ නැහැ. ඇලීම ගැටීම දෙකම ප්‍රහාණය වෙන්න ඕන. එන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සත්‍ය අවබෝධය පිණිසම මේ සදන් දේශනාව හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද බිනර පුරපසලොස්සක බොහෝ දවසේ ධර්ම දේශනා භාවනා වැඩසටහනේ, ඒ වගේම දහවල් දාන සහගි ලම්පස කටයුතු වල දවස පුරාම පිනතුන් උදෙසා වනයේ දායකත්වයන් දරමින් කටයුතු කරනු ලබන්නේ පින්වත් චින්තා පෙරේරා පින්වත් මහත්මිය, ලසන්ත පෙරේරා පින්වත් මහත්මයා ඇතුළු මේ පවුලේ පුතුණුවන් දෙපළ ඇතුළු මේ පවුලේ පින්නතුන් අරමුණ බවට පත්වන්නේ මීට වසර 3කට පෙර ආතුව පරලෝසපත් පියාණන් වන ඒමල් නෝනිස් ආදරණීය පියාණන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න. පියාණන්ගේ සසර ගමන සුවපත් වේවා, සුගතිගාමි වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැපයෙන් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ආනුමෝදනා වූ ආශිර්වාදයක් වේවා, පිම්පනුරක් වේවා කියන අදහස. මීට මාස 6කට පෙර ආතුව අප අතරින් සමුගත් කරුණාවතී නෝනිස් ආදරණීය මෑණියන්ගේ සසර ගමන සුගතිගාමි වේවා, සසර සැපවත් වේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් මුල් කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ හැමදෙනාගේම සාංසාරික ගමන, වංශ පරම්පරාගත පින්බලාපොරොත්තු වන යම් තාක් ඥාතීන් වේද, ඒ හැමදෙනාටම මේ පුණ්‍යානුමෝදනාව වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේටත් දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරනවා, නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලසන්ත පෙරේරා මහත්මයාට නිසුර සහ සනුද පෙරේරා දරුවන් ඇතුළු පවුලේ සෑම සිළු දෙනාගේ අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා කටයුතු ආදිය සඵලප්‍රාප්ත වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා සද්ධර්ම අවබෝධයෙන් සැනහේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දෙනාටම කරුණාවෙන් හැම දෙනාගේම සද්ධර්ම අවබෝධය නැගීවා සද්ධර්ම අවබෝධයට මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව බිනර මාස පුර පසළොස්වක බොහෝ දවසේ දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ පින්වත් චින්තා පෙරේරායම මැතිණිය එතුමියට ආයුර ආරෝග්‍ය සැප වර්ධනයම සැලසේවායි කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදු.